නමවැනි දවසත් අවසානයි. මේ දසදින භාවනා පාඨමාලාවේ අවසන් දවසට ඔබ ළඟාවෙමින් සිටිනවා. දවස් නමයක්ම ඉතා උනන්දුවෙන් මේ භාවනා ක්‍රමය ඔබ පුහුණු කළා. එදිනෙදා ජීවිතයේදී එය යොදාගන්නා ආකාරය දැන් තේරුම් ගනිමු. ඔබ එය තේරුම් නොගත්තොත් මෙවැනි පාඨමාලාවකට පැමිණීමෙන් අපේක්ෂා කළ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. එවිට එය ආගමික පුද පූජාවක්, පිළිවෙතක්, විපස්සනා පුද පූජාවක් බවට පත්වෙනවා. එය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. විපස්සනා භාවනාව තියෙන්නේ එවැනි අරමුණු සඳහා නොවෙයි. විපස්සනා යනු ජීවත්වීමේ කලාවයි. එය තමන්ට මෙන්ම අන් අයටත් යහපත ගෙන දෙන සදාචාර සම්පන්න සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියා පෙන්වා දීමක්. විපස්සනා භාවනාව මගින් සත්‍ය වශයෙන්ම නියම ආකාරයේ ජීවිතයක් ගත කිරීමට උගන්වනවාදැයි දැන ගැනීමට ඔබ නොකඩවාම පරීක්ෂා කර බැලිය යුතුයි. මේ කළ හැකි වන්නේ ඔබ නැවත ගෙදර ගොස් දිනපතා උදේස අවස පුහුණු වෙනවා නම් පමණයි. ඔබ සෑම දවසකම උදේස අවස පුහුණු වුණත් ඒ යාන්ත්‍රික ක්‍රියාවලියක් බවට පත් වුණොත් එයින් පලක් වෙන්නේ නැහැ. පැයක් භාවනාවට ඉඳගෙන ජපමාලයක ඇට ගණන් කරනවා වගේ යාන්ත්‍රික ක්‍රියාවක් ලෙසට එය කරන්නේ නම් එයින් නියම ප්‍රයෝජන ලබන්න බෑ. නිතරම ඔබ මේ භාවනා ක්‍රමය එදිනෙදා ජීවිතයේදී ඔබට උපකාරී වීමට පටන්ගෙන ඇති ආකාරය පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ කලින් මුහුණ දුන්නා වූ ජීවිතයේ යම් අවස්ථාවන් හා සසඳා බලන විට දැන් එවැනි ආකාරයේ අවස්ථාවලට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? ඔබේ ජීවිතයේ යහපත් අයහපත් තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද යන්න පරීක්ෂා කර බැලිය යුතුයි. දුක්ඛදායක තත්ත්වයන් ඇති විය හැකි. නමුත් කොයිතරම් ඉක්මනින් ඒ දුකින් ඔබ දැන් ඉවත් වෙනවාද? මේ ආකාරයෙන් ඔබ ගැනම පරීක්ෂා කර බලන්න. ඔබේ ජීවිතයේ කිසිදු වෙනසක් සිදු වී නැතිනම්, යහපත් අතර වෙනසක් සිදු වී නැතිනම්, එවිට කිසියම් වරදක් තියෙනවා. එක්ක භාවනා ක්‍රමේ වැරද්දක්, නැත්නම් ඔබ පුහුණු වන ආකාරයේ වැරද්දක්. ලෝකයේ පුරාම දහස් ගණන් මිනිසුන්ට වර්තමානයේ මෙන්ම අතීතයේත් මේ භාවනා ක්‍රමය උපකාරී වී තිබෙනවා. ඒ නිසා භාවනා ක්‍රමයේ වරදක් නැති බවට සැකයක් නැහැ. භාවනා ක්‍රමය පිළිබඳ කිසිම සැකයක් තිබිය නොහැකි. එසේනම් මේ ජීවිතය තුළ වෙනසක් ඇති නොවීමට හේතුව ඔබ නිවැරදිව පුහුණු නොවීමයි. එසේනම් ඔබට මඟ පෙන්වන ඔබේ ගුරුතුමා මුණ ගැසී ඔබට වැරදි ඇත්තේ කොතනදැයි දැනගන්න. විපස්සනා භාවනාව නිවැරදි ලෙස ඔබ පුහුණු වෙනවා නම් යහපත් අතට වෙනස් වීමක් ඔබේ ජීවිතය තුළ ඇති විය යුතුයි. ආශ්චර්ය දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වුණත් හොඳ අතට යම් වෙනස් වීමක් සිදුවීමට පටන්ගෙන තිබිය යුතුයි. කලින් සිදු වුණා වගේම ඔබේ ජීවිතයේ යම් යම් දේ වෙනස් වීමට ඉඩ තියෙනවා. ඔබ අපේක්ෂා නොකළ යමක් සිදු වෙන්න පුළුවන්. නැත්නම් අපේක්ෂා කළ යමක් සිදු නොවන්න පුළුවන්. දැනුත් යම් කෙනෙක් වැරදි ආකාරයට හැසිරුන විට ඔබ ඊට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. නමුත් එවිට ඔබ ප්‍රතිචාර දැක්වුවේ පෙරතරම්ම දැඩි වේගවත් ස්වභාවයකින්ද, පෙරතරම්ම වෙලාවක් ප්‍රතිචාර දැක්වීම පැවතුනාද, නැත්නම් ප්‍රතිචාර දැක්වීමේ වෙනසක් සිදු වී තිබෙනවාද? ඔබ ප්‍රතිචාර දැක්වුවත් කොයිතරම් ඉක්මනින් ඔබ යථා තත්ත්වයට පත්වෙනවාද? කොයිතරම් ඉක්මනින් ඔබ සංවේදනාවන් නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවද? අකුසල චේතනාවලින් ඉවත් වීමක් සිදු වෙනවාද? කලින් ඔබ තුළ අයහපත් චේතනාවක්, වෛරයක් ඇතිවීමට හේතු වන පුද්ගලයන් කෙරෙහි කොයිතරම් ඉක්මනින් මෛත්‍රිය, කරුණාව උපදවා ගැනීමට ඔබට හැකි වුණාද? ආදී වශයෙන් ඔබ පිළිබඳවම නිතරම පරීක්ෂාවෙන් සිටිය යුතුයි. උදාහරණයක් වශයෙන් ඔබ කලින් මුහුණ දී ඇති ආකාරයේම අවස්ථාවන් 10කට ඔබ දැනුත් මුහුණ දුන්නා යයි සිතමු. ඒ අවස්ථා 10න් අවස්ථා 9කටම කලින් මෙම්ම ප්‍රතිචාර දැක්වීමට ඉඩ තියෙනවා. එහි වෙනසක් වී නැහැ. අවස්ථා 10න් අඩු වශයෙන් එක් වතාවකදීවත් ඔබ ප්‍රතිචාර නොදක්වා සිටියා නම්, ඒ වෙනුවට ඔබ ආශ්වාස ප්‍රශ්වාස, එසේ නැත්නම් සංවේදනාවන් නිරීක්ෂණය කිරීමට පටන් ගත්තා නම්, ඒක විශාල ජයග්‍රහණයක්. ඔබ වාර 10කින් එකකට හෝ ප්‍රතිචාර දැක්වීම නවත්වා තියෙනවා. ඔබ 10 වරකට දෙකක් තුනක් ආදී වශයෙන් වැඩිකර ගන්න උත්සාහ කරනවා. මේ ආකාරයට ඔබ ධර්ම මාර්ගයේ නියම වශයෙන්ම දියුණුවක් ලබන බව තේරුම් ගන්නවා. කලින් පැන නැගුණු ආකාරයේ තත්ත්වයක්, එනම් තරහ නැමැති අකුසල සිතක් ඇති වී ඊට ඔබ ප්‍රතිචාර දැක්වුවා යසිතමු. ඔබ තරහ උපදවා ගත්තා. තරහයින් පෙරලි පෙරලි කලින් ඔබ පැය 8ක් පමණ දිගටම ගත කළා යයි සිතමු. දිගටම පැය 8ක් තරහයෙන් පුපුර පුපුර සිටියා. නමුත් දැන් මේ තරහ පැය 6කින් පමණ ඉවත් වී යන බව ඔබ තේරුම් ගන්නවා. පැය 6කින් පසු ඔබ සැනසිලිදායක තත්ත්වයකට පත් වෙනවා. තවත් කල් පසුවන විට මෙය පැය 4කට, පැය 2කට, පැයකට, පැය භාගයකට, විනාඩි 15කට, විනාඩි 5කට ආදී වශයෙන් කෙටිවන බව ඔබට පෙනී යනවා නම් ඒක විශාල දියුණුවක්. නමුත් දුකටපත් වී සිටින කාල සීමාවේ අඩුවීමක් සිදු වී නැත්නම්, ඔබ තවමත් කලින් මෙන්ම දුකෙන් පෙළෙනවා නම්, ඔබේ භාවනාව නිවැරදිව නොකරන බවට එය සලකුණක්. කලින් ඔබ පැය 8ක් දුකෙන් පෙළෙමින් සිටියත් දැන් එය පැය 6 දක්වා අඩු වී තිබේ නම් ඔබ පැය 2ක ලාභයක් ලබාගෙන තියෙනවා. ඔබේ දුක අඩු වී තිබෙනවා. මෙය සැනසීමක්. ඔබ තරහෙන් පුපුර පුපුරා සිටියේ පැය 6ක් පමණයි. භාවනාව නිවැරදිව කෙරෙනවා නම් මේ ආකාරයෙන් කාල සීමාව අනුක්‍රමයෙන් අඩු වෙවි යා යුතුය. ඔබේ ආශ්වාස ප්‍රශ්වාස හෝ සංවේදනා නිරීක්ෂණය කිරීම ආරම්භ නොකළත් දුකෙන් වෙලී සිටින කාල සීමාව මෙන්ම දුකේ දැඩි බවත් අනුක්‍රමයෙන් අඩුවන බව ඔබට පෙනී යා යුතුය. මේ කිසිම විද්‍යාවක්වත් ආශ්චර්යයක්වත් නැහැ. කිසියම් නොපෙනෙන බලවේගයක් ඇවිත් ඔබට උදව් කළාත් නෙමෙයි. ස්වභාව ධර්මයේ නීතියමයයි. ඔබ මෙහි සිටින දවස් 10 තුළ සංවේදනාවලින් විනෝදාත්මක ආස්වාදයක් ලබමින් සිටිනවා නම් ඔබගේ පුහුණුවෙන් කෙසේවත් ඔබට යහපත් ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. මේ බව මම නැවත නැවතත් යෝගීන්ට මතක් කරමින් සිටිනවා. අවාසනාවට මෙන් සමහර යෝගීන් පාඨමාලා 10ක් 20ක් ඇතැම් කෙනෙක් පාඨමාලා 100කටත් සහභාගී වී තිබෙන්න පුළුවන්. ඒත් ඔවුන් තුළ කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. මීට හේතුව වන්නේ සංවේදනාවන් නිරීක්ෂණය කිරීම ක්‍රීඩාවක් බවට පත් කරගෙන තිබීමයි. යම් ප්‍රියජනක සංවේදනාවක් දැනෙන විට එයින් උද්දාමයට පත්වෙමින් මෙසේ සිතනවා. හරිම හොඳයි. මගේ භාවනාව හරිම හොඳයි. ඝන රළු අප්‍රියජනක සංවේදනාවක් දැනෙන විට මගේ භාවනාව හොඳම නැහැ කියා කලකිරීමට පත්වෙනවා. එහෙම කරනවා නම් ඒක විපස්සනාව වැඩියමක් නෙවෙයි. ඒක විපස්සනාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. සංවේදනා ප්‍රියජනක වුණත් අප්‍රියජනක වුණත් වෙනසක් නැහැ. සංවේදනාවල ස්වභාවය වන්නේ කුමක්ද? ඇත්තෙන්ම ඒවා අනිත්‍යයි. ඒවා ඇතිවෙනවා, කවර වෙලාවක හෝ නැතිවෙනවා. සංවේදනාවක් මතුවන සෑම අවස්ථාවකම ඒ අනිත්‍ය බව තේරුම් ගත යුතුයි. මේ අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයත් සමග ඔබ උපේක්ෂාවෙන් සිටින විට ඔබේ ප්‍රඥාවත් වර්ධනය වෙනවා. ඔබේ උපේක්ෂාවත් වර්ධනය වෙනවා. ඔබ විපස්සනාවෙන් පරණෙලා ගන්නේ මේ ආකාරයටයි. එසේ නැත්නම් එයින් ප්‍රයෝජනයක් නැහැ. කෙනෙක් කිසිම හරයක් නැතුව සංවේදනාවන් සමග සෙල්ලම් කරනවා නම් ප්‍රියජනක සංවේදනා ගැන උද්දාමයට පත්වෙමින් අප්‍රියජනක සංවේදනා කෙරෙහි කලකිරීමට පත්වෙමින් දිගින් දිගටම පාඨමාලාවට සහභාගී වුණත් දිනපතා උදේ සවස භාවනාව යෙදුණත් ඉන් ලබාගත හැකි ප්‍රයෝජනය කුමක්ද? කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඔබ අපේක්ෂා නොකරන යම් දෙයක් සිදුව විට ඔබ කලින් එයට තරහින් ප්‍රතිචාර දැක්වුවා නම් මේ ප්‍රතිචාර දක්වන කාල සීමාව දැන් අඩු වෙන්නේ ඇයි? මේ වෙලාවේ ඔබ ආශ්වාස ප්‍රශ්වාස හෝ සංවේදනාවන් හිතාමතාම නිරීක්ෂණය කරන්න පටන්ගෙන නැති වෙන්නත් පුළුවන්. නමුත් එයට හේතුව ඔබ උදේ හා සවස නිවැරදිව පුහුණු වීමයි. ආශ්වාස ප්‍රශ්වාස හා සංවේදනාවන් උවමනාවෙම නිරීක්ෂණය කිරීමට උත්සාහ දැරීමක් නැතුවම හෝ සිතේ එක් කොටසක් එය නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා. ඔබ තරහෙන් පුපුරමින් සිටින පැයකදී අතරින් පතර ආශ්වාස ප්‍රශ්වාස හෝ සංවේදනාවන් හෝ නිරීක්ෂණය කරන ස්වල්ප මොහොතක්වත් තිබෙන්න පුළුවන්. නැවත ඊළඟ පැයේදීත් එබඳව මොහොතවල් කීපයක් හෝ තිබෙන්න පුළුවන්. මේ මොහොතවල් ඉතා වටිනවා. ඉතාම වටිනවා. එක හරියට ඉතා අධික වේගයකින් පදවන මෝටර් රථයක් යම් දෙයක් සමග ගැටී අනතුරක් වෙන්න යන විටදී මොහොතකට තිරිංග තද කළොත් වේගය තරමක් අඩුවෙනවා. නැවතත් වාහනය වේගයෙන් ඉදිරියට යනවා. එවිට නැවතත් තිරිංග තද කරනවා. එසේ නැවත නැවතත් තිරිංග තද කිරීමෙන් අවශ්‍ය සුළු වේලාවකින් වාහනය නවතා ගැනීමට හැකිවන ලෙස වේගය අඩු කරගත හැකි වෙනවා. ඔබේ කේන්තිය කොයිතරම් බලවත්ද කියනවා නම් ඔබ දීර්ඝ කාලයකට තරහෙන් පුපුර පුපුරා ඉන්න ඉඩ තිබුණා. නමුත් දැන් ඔබ නොදැනුවත්වම හෝ එය මොහොතකට නතර කිරීමක් කළා. තිරිංග තද කළා. මෙය සිදුවන්නේ ඔබගේ දෛනික පුහුණුව නිසයි. එසේ කෙරෙන්නේත් ඔබ සංවේදනා සමග සෙල්ලමක යෙදී සිටින්නේ නැතුව නිවැරදිව දිනපතා උදේස අවස පුහුණු වන නිසයි. ක්‍රීඩාවක යෙදෙන්නාක් මෙන් සංවේදනාවන් නිරීක්ෂණය කරමින් සිටිනවා නම් සිදුවන්නේ කුමක්ද? බාහිර ලෝකයේ ඔබ අකමැති යමක් සිදුනා යයි සිතමු. මේ නිසා ඔබට අප්‍රියජනක සංවේදනාවක් දැනෙනවා. ඒ නිසා ඔබට තරහා ඇති වෙනවා. ඔබට මේ සංවේදනා දැනෙන විට නැවත නැවතත් ඔබ ඊට ප්‍රතිචාර දක්වනවා. එවිට ඔබ දුකෙන් මිදෙන්නේ නැහැ. විපස්සනා පුහුණුවට පෙර ඔබ කරමින් සිටියේ මෙයයි. එනම් අප්‍රියජනක සංවේදනාවක් ඇති වුණා. එවිට ඔබ ඒ කෙරෙහි ද්වේෂ සහගත සිතක් ඇති කරගත්තා. ඔබ උපේක්ෂා සහගත වුණේ නැහැ. ඒ නිසා නැවතත් අප්‍රියජනක සංවේදනාවක් ඇති වුණා. නමුත් ඔබ නිසියාකාරව පුහුණුවන්නේ නම් අප්‍රියජනක සංවේදනාවක් ඇති වූ විට සිනාසි මෙය අනිත්‍යයි. මෙය කොපමණ වෙලා පවතී දෑ බලමු. මෙය අනිත්‍යයි. එය ඇති වී තිබෙන්නේ නැතිවී යාමටයි. එය ඇති වී තිබෙන්නේ නැතිවී යාමටයි කියා ඔබ සිතනවා. මේ ආකාරයේ නිරීක්ෂණය කිරීම ඔබට දුකින් මිදීමට උපකාරී වීමට පටන්ගෙන ඇති බව පෙනී යනවා. දෛනික ජීවිතයේදී විපස්සනා භාවනාව ඔබ නියමාකාරයෙන් යොදා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව මේ ආකාරයෙන් ඔබවම නොකඩවාම පරීක්ෂා කර බලන්න. දස දින පාඨමාලාවකින් ඔබ සර්ව සම්පූර්ණ තත්ත්වයට පත්වී තවදුරටත් ප්‍රතිචාර දැක්වීමක් නොකරනු ඇතැයි අපේක්ෂා කරන්න එපා. නමුත් ඒක ටිකෙන් ටික අඩුවෙවි යන බව වැටහේවි. එය හොඳටම ප්‍රමාණවත්. සෙමෙන් ක්‍රමක්‍රමයෙන් ධර්ම මාර්ගයේ විමුක්ති මාර්ගයේ දියුණුවක් ලබන බව ඔබටම තේරුම් ගැනීමට හැකි වේවි. සියලු දුකෙන් නිදහස් වීමට ඉවහල් වන විමුක්ති මාර්ගයේ දියුණුව වෙමින් ගමන් කරමින් සිටින බව ඔබ මේ ආකාරයට තේරුම් ගන්නවා. දුක්ඛිත තත්ත්වයක් ඇති වුන සෑම අවස්ථාවකම සෑම කෙනෙකුටම ඉන් ඉවත් වීමට අවශ්‍ය වෙනවා. කිසිවකට එයි වෙලී පැටලි එයින් පීඩා විඳීමට අවශ්‍ය නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ අපේ දුකේ වෙලී පැටලී සිටින්නේ මෝහය නිසායි. අතීතයේ ජීවත් වූ තවුස්දම් පිරූ පුද්ගලයින් මෙන්ම සමහර සාමාන්‍ය මිනිස්සුත් දුකෙන් මිදීම සඳහා මාර්ගයක් සොයමින් සිටියා. ජීවිතයේ බොහෝම අප්‍රසන්න යමක් සිදුව විට අපි දුකට පත්වන බව ඔවුන් දුටුවා. මේ සිදුවීම නැවත නැවතත් අපගේ සිත් තුළ ඇතිවෙමින් අප තව තවත් දුකට පීඩාවට පත් කරවනවා. ඒ නිසා එයින් ඉවත්වීමට මාර්ගයක් ලෙස ඔවුන් කිව්වේ ඔබගේ අවධානය වෙන දෙයකට යොමු කිරීමටයි. ඒ සඳහා ඔබට ඉන්ද්‍රියම් පිනවන යම් යම් දේ පසුපස හඹා යා හැකියි. උදාහරණයක් ලෙස කෙනෙක් බොහෝම දුකට පත්වී සිටිනවා යැයි සිතමු. ඒ දුකෙන් ඉවත් වීමට අවධානය වෙන අතකට යොමු කිරීමට ඒ පුද්ගලයා චිත්‍රපටයක් නැරඹීමට හෝ නැටුම් ශාලාවකට හෝ බීමහලකට හෝ යා හැකියි. තවත් බොහෝ දේත් කළ හැකියි. එසේ කිරීමෙන් ඒ පුද්ගලයාට මෙහෙම හිතෙන්න පුළුවන්. ඔව්, මම දැන් මගේ දුකෙන් නිදහස් වෙලා කියලා. නමුත් මේ දේවල් ඔහුව දුකෙන් මුදවා ගත්තේ නැහැ. ඊට හේතුව ඉන්ද්‍රියම් පිනවන මේ සියලුම දේ කෙනෙකුගේ සිත තුළ ඇලීම ඇති කිරීමයි. ඇලීම හා දුක එකිනෙකට බැඳී පවතිනවා. එයින් තව තවත් දුකට පත්වෙනවා. මේවා එකම කාසියක දෙපැත්ත වගේ. ඔබට ඉන්ද්‍රියම් පිනවන ඕනෑම දෙයක් පිළිබඳ ඇලීමක් ආසාවක් ඇත්නම් ඔබ තුළ පවතින්නේ ලෝභයයි. එය නොලැබේ ගියොත් ඔබ දැඩි ලෙස නොසන්සුම් බවට දුකට පත්වෙනවා. එවිට ඔබ තුළ පවතින්නේ ද්වේෂයයි. ඒ නිසා එමගින් සිදුවන්නේ දුකෙන් මිදීමක් නොවේ, වර්ධනය කර ගැනීමක්. ඒ නිසා ඒක විසඳුමක් නොවේ. ඉන්පසු සමහර පුද්ගලයන් මෙලෙස උපදෙස් දුන්නා. ඔබේ අවධානය ඉන්ද්‍රියන් පෙනවන දෙයකට යොමු නොකර වෙනත් දෙයකට යොමු කරන්න. උදාහරණයක් ලෙස ඔබ අකමැති දෙයක් සිදුව විට ඔබ තරහා ඇති කරගත්තා යයි සිතමු. එවිට නැගිට ටිකක් ඇවිදින්න, එයින් වැඩක් වුණේ නැත්නම් ගෙයින් වතුර වීදුරුවක් බොන්න. මෙහිදී ඔබ කරන්නේ අවධානය වෙන අතකට යොමු කිරීමක්. එයින්ද වැඩක් වුණේ නැත්නම් ගණන් කිරීමට පටන් ගන්න. 1, 2, 3, 4 මෙලෙස අවධානය වෙන අතකට යොමු කරන්න. මේ සියලු දේම සාර්ථකුණේ නැත්නම් එදාට මෙම අදටත් සාර්ථක වන තවත් විසඳුමක් ඔවුන් ඉදිරිපත් කළා. එනම් කෙනෙක් තුළ දැඩි භක්තියක් ඇති දෙවියෙකුගේ හෝ දෙවඟනකගේ, එසේත් නැත්නම් ඕනෑම උතුම් පුද්ගලයෙකුගේ, විමුක්ති තත්ත්වයට පත් පුද්ගලයෙකුගේ, සර්වඥ තත්ත්වයට පත් පුද්ගලයෙකුගේ, එසේත් නැත්නම් ඔබ තුළ දැඩි විශ්වාසයක් හෝ භක්තියක් ඇති පුද්ගලයෙකුගේ නම සිතින් මැතිරීමට පටන් ගැනීමයි. එය නොකඩවාම සිතින් මැතිරීමයි. ඔබ තුළ ඇති භක්තිය නිසා එසේ මැතිරීම පහසු වෙනවා. මෙසේ නමක් සිතින් කිය කියා සිටින විට අවධානය වෙනතකට යොමු වෙනවා. ඔබේ තරහ මෙමගින් වෙන දෙයකට ආදේශ කිරීම නිසා තරහෙන් නිදහසුණු බවක් දැනෙනවා. ඔවුන් තවත් ආකාරයක විසඳුමක් ඉදිරිපත් කළා. එනම් යම් දෙවියෙකුගේ හෝ දෙවඟනකගේ හෝ උතුම් පුද්ගලයෙකුගේ හෝ විමුක්ත පුද්ගලයෙකුගේ රූපයක් හෝ හැඩයක් සිතින් මවා ගැනීමයි. මේ සිතින් මවාගත් රූපය හෝ හැඩය නිතර සිතෙන් මතක් කර ගැනීම තුළින් ඔබේ සිත වෙන අතකට යොමු වන බව ඔබ දැනගන්නවා. ඔබේ සිතේ පැනනගුණු තරහා, දුක ආදී කුමන ආකාරයක හෝ කෙලෙස් වලින් ඔබ ඉවත් වෙමින් සිටින බවක් ඔබට දැනෙනවා. එය පෙනෙන්නේ එලෙසයි. මේ නම් මැතිරීම තුළින් ඔබේ කෙලෙස් එළියට තල්ලු කර දැමූ බවක් ඔබට පේන්න පුළුවන්. නමුත් සත්‍යතාවය එය නොවේ. පූර්ණ විමුක්ත තත්ත්වයට පත් උතුමන් වහන්සේලා මේ තත්ත්වයට පත්ුනේ සම්පූර්ණ නාම රූප ක්ෂේත්‍රයම ගවේෂණය කර ඉන් ඔබ්බෙහි ඇති යමක් අත්දැකීම තුළිනුයි. උන්වහන්සේලා සදාකාලික සත්‍යය, පරමාර්ථ සත්‍යය, ස්වභාව ධර්මයේ සමස්ත නියාමය අත්දැකනු ලැබුවා. කෙනෙක් තම අවධානය වෙන අතකට හැරවූ සෑම විටම කෙලෙස් ඉවත් කරගත් බවක් පෙනුනද ඇත්ත වශයෙන්ම එමගින් කෙලෙස් යටපත් කර ගැනීමක් පමණක් සිදුවන බව උන්වහන්සේලා අවබෝධ කරගත්තා. ඒවා සිතේ මතුපිට මට්ටමින් ඉවත් වී ඇති නමුත් සිතේ ගැඹුරු අභ්‍යන්තරයට තල්ලු කර දමා තිබෙනවා. සිතේ මතුපිට මට්ටමින් ඔබට මෙසේ දැනෙනවා, බලන්න දැන් තරහ හෝ වෛරය හෝ ක්‍රෝධය හෝ රාගය හෝ භය දැන් නැහැ. මෙතෙක් පැවති කුමන ආකාරයක හෝ කෙලෙස් දැන් ඉවත් වී ගිහින්, නමුත් සිතේ ගැඹුරු පත්ලේ අවිඥානික මට්ටමේ හෝ අර්ධ සවිඥානික මට්ටමේ ඒවා යටපත්ව තිබී නොකඩවා කැකෑරෙමින් පවතිනවා. ඒවා අඛණ්ඩවම වැඩි වෙවි පවතිනවා. ඔබ ඒ දුක්ඛිත භවෙන් ඉවත් වී නැහැ. ගැටලුවකින් පලා යාම ඒ සඳහා ඇති විසඳුම නෙමෙයි. විමුක්ත තත්ත්වයට පත් පුද්ගලයින්ගේ උපදේශය වුණේ එය නිරීක්ෂණය කරන්න යන්නයි. යම් ක්ලේශයක්, උදාහරණයක් වශයෙන් රාගය මතුවන විට එය යටපත් කරන්න එපා. එය ශාරීරික හෝ වාචසික මට්ටමේ ප්‍රකට වීමට ඉඩ දෙන්නත් එපා. ඒ ලෙසම භය, තරහ, වෛරය, කනස්සල්ලක් හෝ ඕනෑම ක්ලේශයක් ඇති වුන විට යටපත් කරන්න එපා. කායික හෝ වාචසික මට්ටමින් ප්‍රකට කරන්නත් එපා. උන්වහන්සේලා පෙන්වා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. එනම් නිරීක්ෂණය කිරීමයි. ප්‍රමුඛස්ථානය දෙන්නේ ශරීර සංවේදනා නිරීක්ෂණය කිරීමටයි. තරහක් ඇති වුන විට නිරීක්ෂණය කරන්න, රාගයක් ඇති වුන විට නිරීක්ෂණය කරන්න. ඔබ නිරීක්ෂණය කරනවා නම් ඔබ එය යටපත් කරන්නේ නැහැ. ඒවා ඒ සැටියෙන්ම නිරීක්ෂණය කරනවා නම් ඒවා ප්‍රකට කරන්නේත් නැහැ. නිරීක්ෂණය කරනවා පමණයි. එවිට ක්ලේශයන් අනුක්‍රමයෙන් දුර්වල වී පහවී යන බව දැනගන්නවා. තවදුරටත් එය ගැටලුවක් බවට පත්වෙන්නේ නැහැ. එය නිරීක්ෂණය කරන බැවින් ඔබේ ගැටලුව විසඳුණා. විසඳුම බොහොම හොඳයි. නමුත් පුහුණු වීම ඉතාම අපහසුයි. තරහ නැමැති ක්ලේශය මතුවුණායයි සිතමු. ඒක ඔබව යටපත් කරගන්නවා. ඉතා ඉක්මනින්ම ඒක ඔබව යටපත් කරගන්නවා. පාලනය කිරීමට බොහොම අපහසුයි. කේන්ති ඔබට නිරීක්ෂණය කිරීමට නොහැකියි. ඔබට නිරීක්ෂණය කිරීමට නොහැකි යමක් විසඳුමක් වෙන්නේ නැහැ. න්‍යායාත්මකව ඒ ක්‍රමය හොඳයි. නමුත් ඔබට එය ක්‍රියාවේ යෙදවිය නොහැකියි. ඒ නිසා ඔබට එය මතක් කර දීමට කෙනෙක් සිටිය යුතුයි. ඒ සඳහා පුද්ගලික ලේකම්වරයෙක් ඔබ ළඟ සිටිය යුතු වෙනවා. ඔබට තරහක් ඇතිවන සෑම විටම මේ පුද්ගලික ලේකම් ඔබට මෙසේ මතක් කර දිය යුතුයි. මහත්තයා, ඔන්න දැන් ඔබට තරහ එනවා. බුදුන් වහන්සේ වදාළ ආකාරයට ඔබේ තරහ නිරීක්ෂණය කරන්න. ඔබේ තරහ නිරීක්ෂණය කරන්න. ඔබේ පුද්ගලික ලේකම් සේවය කරන්නේ දිනකට පැය 8ක් පමණයි. ඔබේ පුද්ගලික ලේකම්වරයා වැඩ කරන විට පමණක් තරහ ඇතිවිය යුතුයයි. තරහ සමග ඔබට ගිවිසුමක් ඇති කරගන්න බෑ. දවසේ පැය 24 තුල ඕනම වෙලාවක, දවස් 365 ඕනම දිනයක එය ඇතිවිය හැකියි. ඒ නිසා එක් දිනක සේවා මුර 3ක් සඳහා ඔබට පුද්ගලික ලේකම්වරුන් 3 දෙනෙක්වත් සිටිය යුතුයි. සෑම රටකටම ඒ රටට අදාළ කම්කරු නීති තියෙනවා. සේවා යෝජකයා විසින් සේවකයන්ට කඩින් කඩ නිවාඩු ලබා දිය යුතුයි. එබැවින් පුද්ගලික ලේකම්වරුන් 4 දෙනෙක් හෝ 5 දෙනෙක් තබා යුතුයි. මේක කරන්න පුළුවන් කාටද? හොඳයි, අපි හිතමු කෙනෙකුට මේ දේ කරන්න හැකියාව තියෙනවා කියලා. සෙවණැල්ලක් වගේ සෑම මොහොතේම පුද්ගලික ලේකම්වරයෙක් තම අසල ඉන්නවා. දැන් ඔබට තරහ මතුවන අයයි සිතමු. එවිට පුද්ගලික ලේකම් කියනවා, මාත්‍ය, ඔන්න ඔන්න ඔබට තරහා ඇවිත්. තරහ දුරු කරගන්න. ඔබ ඔබේ තරහ නිරීක්ෂණය කරන්න. එවිට මුලින්ම ඔබ කරන්නේ ඔහුට කම්මුල් පහරක් දීමයි. මෝඩයා, උඹ එනවද මට උගන්වන්න? මගේ ස්වාමයා මමයි. මන් දන්නවා කරන්න ඕන දේ. තරහ කියන්නේ තරහමයි. හොඳයි, වැරදි ලෙස ඔබ හැසුරුණේ නැහැ කියමු. පුද්ගලික ලේකම්වරයාට මෙසේ ඔබ ස්තුති කරනවා. බොහොම හොඳයි, ඔබ ඉන්නේ එකටයි. මට අවවාද කළ එක බොහොම හොඳයි. දැන් මගේ තරහ නිරීක්ෂණය කළ යුතුයි. තරහ නිරීක්ෂණය කරන්නේ කොහොමද? තරහට හැඩයක් නැහැ, පාටක් නැහැ. ඔබ ඇස් වසාගෙන ද්වේෂය නිරීක්ෂණය කිරීමට උත්සාහ කළොත් නිරීක්ෂණය කරන්නේ කොමක්ද? ද්වේෂය ඇතිවීමට හේතුණු අරමුණු සිතට නැගී එනවා. අර පුද්ගලයා මට මෙහෙම කිව්වා, ආබලා මට මෙහෙම කළා, මම කැමති දෙයක් කළේ නැහැ ආදී වශයෙන් නොයෙකුත් දේ සිතට ගලාගෙන එනවා. ඔබ ද්වේෂය නිරීක්ෂණය කරන්නේ නැහැ. ඔබ නිරීක්ෂණය කරන්නේ ද්වේෂය ඇතිවීමට හේතු වුණු දෙයයි. එමගින් ඔබේ ද්වේෂය උද්දීපනය කරනවා. ඔබගේ ද්වේෂය තව තවත් වැඩි වෙනවා. ඔබ නිරීක්ෂණය කරන්නේ ද්වේෂය නොවේ. විමුක්තියට පත් උතුමන් වහන්සේලා යම් දේශනාවක් හෝ යම් උපදේශයක් දුන්නා නම් එය ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික දෙයක් වෙනවා. කෙලෙස් හටගත් විට එය ඒ ආකාරයෙන් නිරීක්ෂණය කිරීමට බොහොම අපහසු බව උන්වහන්සේලා හොඳින් දැන සිටියා. නමුත් සිත හා කය සම්පූර්ණයෙන්ම එකිනෙකට සම්බන්ධ බව උන්වහන්සේලා අවබෝධ කරගත්තා. සිතේ යම් කෙලෙස් සිටිවිල්ලක් ඇති වුණු වහාම, එනම් ද්වේෂය, රාගය, බය හෝ ඕනෑම අපිරිසිදු සිටිවිල්ලක් සිතේ හටගත් වහාම, කායික මට්ටමින් තරමක රළු මට්ටමින් හා තරමක සියුම් මට්ටමින් දෙයාකාරයක සිදුවීම් ඇතිවීමට පටන් ගන්නවා. රළු මට්ටමින් කෙනෙකුගේ හුස්මෙහි ස්වාභාවික බව නැති වී යනවා. ද්වේෂය, රාගය හෝ බය ඇති වූ විට හුස්ම කිසිවිටකත් ස්වාභාවිකව පවතින්නේ නැහැ. එය තරමක් වේගවත් වෙනවා, තරමක් රළු වෙනවා. මේ ක්ලේශයන් සිතින් පහවී ගියේ විට නැවතත් හුස්ම ස්වාභාවික තත්ත්වයට පත්වෙනවා. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස මට්ටමින් කිසියම් දෙයක් සිදුවීමට පටන් ගන්නවා. ඒ සමගම සියුම් මට්ටමින් තවත් දෙයක් සිදුවීමට පටන් ගන්නවා. කිසියම් ජීව රසායනික ප්‍රතික්‍රියාවක් කායික මට්ටමින් පටන් ගන්නවා. අධික හෘද ස්පන්දනයක් ඇතිවිය හැකියි. දැවිල්ලක්, උණුසුමක්, දාඩිය දැමීමක් සිදුවිය හැකියි. තදවීමක් ඇතිවිය හැකියි. ශාරීරික මට්ටමින් කුමන හෝ ආකාරයක ජීව රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමට පටන් ගන්නවා. මේ දෙයාකාරයේ ක්‍රියාවන් සිදුවීමට පටන් ගන්නවා. ද්වේෂය, ද්වේෂය වශයෙනුත්, රාගය, රාගය වශයෙනුත් නිරීක්ෂණය කිරීම ඉතාම අපහසුයි. නමුත් කෙනෙක් පුහුණු කළහොත් හුස්ම නිරීක්ෂණය කිරීමටත් ශාරීරික සංවේදනාවන් නිරීක්ෂණය කිරීමටත් පහසු වෙනවා. උන්වහන්සේලා ඉගැන්වුවේ මෙයයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පවා පුහුණු කරුණු ලැබුවොත් මේ නිරීක්ෂණය කිරීම පහසු වන බව හොඳින් පැහැදිලි වුණා. එවිට ද්වේෂයේ ස්වභාවය, රාගයේ ස්වභාවය ඇති සැටියෙම නිරීක්ෂණය කළ හැකියි. සර්වඥන් වහන්සේලා ඔබේ හුස්ම නිරීක්ෂණය කරන්න, ඔබේ සංවේදනාවන් නිරීක්ෂණය කරන්න යනුවෙන් වදාළේ මේ නිසයි. ආශ්වාස ප්‍රශ්වාස හෝ සංවේදනාවන් නිරීක්ෂණය කරන විට ඔබේ අවධානය ඔබ වෙනතකට යොමු කරන්නේ නැහැ. හුස්ම හා සංවේදනාවනුත් කාසියක දෙපැත්ත වගේ. කාසියක එක පැත්තක් ඔබේ මානසික ක්ලේශයන්, අනෙක් පැත්ත ශාරීරිකව සිදුවන දේවන ඔබේ හුස්ම අස්වාභාවික වීම හෝ සංවේදනාවන් ශරීරයේ මතුවීමයි. එවිට ඔබ ගැටලුවට ඍජුවම මුහුණ දෙනවා. ගැටලුවෙන් ඔබ පලා යන්නේ නැහැ. ඔබ ගැටලුව යටපත් කරන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ඉතා අගනා විසඳුම සොයාගත්තා. ඒ සඳහා මෙය පුහුණු කළ යුතු දෙයක්. මෙය විද්‍යාවක් නෙවෙයි, ආශ්චර්යයක් නෙවෙයි. සිතේ පුරුදු රටාව වන්නේ සෑම විටම පිටතින් ඇති දෙයට වැදගත්කමක් දීමයි. කෙනෙක් තම අභ්‍යන්තරයේ සිදුවන දේ කුමක්දැයි සෙවීමට කිසිවිටක උත්සාහ කර නැහැ. තම අභ්‍යන්තරයේ සිදුවන දේ දැනගැනීමට විපස්සනාව ඔබට උදව් කරනවා. මෙය බාහිරව සිදුවන දේ දැනගැනීමට වඩා බොහොම වැදගත් වෙනවා. බාහිරව ඇති දේ කෙරෙහි පමණක් වැදගත්කම දෙන විට කෙනෙක් සෑම විටම මෝහයෙන් මුලා වී සිටිනවා. එබඳු කෙනෙක් සිතන්නේ, මම දුකට පත් වී සිටින්නේ පිටස්තර දේ නිසයි. මම දුකට පත් වී සිටින්නේ අහවලා මෙහෙම කී නිසයි. අහවලා මෙහෙම කළ නිසයි. මගේ දුකට හේතුව පවතින්නේ සම්පූර්ණයෙන් බාහිරවයි. බාහිරවයි යනුවෙන් නොකඩවාම සිතනවා. ස්වාමි පුරුෂයෙක් මෙසේ කියන්න පුළුවන්. මගේ බිරිඳ ටිකක් වෙනස් වුණොත් අපේ ගෙදර දිව්‍ය ලෝකයක් වගේ වෙයි. සෑම සියලු දේම යහපත් වෙයි. ඇය පොඩ්ඩක් වෙනස් විය යුතුයි. බිරිඳගෙන් ඇසුවොත් ඇය මෙසේ කියාවි, මගේ ස්වාමියා ටිකක් වෙනස් විය යුතුයි. මගේ සැමියා පොඩ්ඩක් වෙනස් වුණොත් අපේ ගෙදර දිව්‍ය ලෝකයක් වගේ වෙයි. ඔහු පොඩ්ඩක් වෙනස් විය යුතුයි. තාත්තා කෙනෙක් කියනවා පුතා ටිකක් වෙනස් විය යුතුයි කියලා. පුතා කියනවා තාත්තා ටිකක් වෙනස් විය යුතුයි කියලා. නැන්දම්ම කියනවා බෑනා ලේලී ටිකක් වෙනස් විය යුතුයි කියලා. ලේලී බෑනයි කියනවා නැන්දම්මා ටිකක් වෙනස් විය යුතුයි කියලා. හැම කෙනාම හිතන්නේ අන් සෑම දෙනාම වෙනස් විය යුතුයි. මම සර්ව සම්පූර්ණයි. මම සර්ව සම්පූර්ණයි. මගේ කිසිම වරදක් නැහැ කියලා. අපි නිතරම වැරදි සොයන්නේ බාහිර දේ ගැනයි. බාහිර දේ ගැන පමණයි. අපි සෑම විටම අපේ දුකට හේතුව දකින්නේ බාහිරින් ඇති දේවලයි. ඒ නිසා මුළු ජීවිත කාලය පුරාම අපේ ශ්‍රමය, ශක්තිය යොදවා ගන්නේ බාහිරින් ඇති දේවල දෝෂ හරි ගැස්වීමටයි, නිවැරදි කිරීමටයි. අපේ ලොකුම වැරද්ද වන්නේ තම අභ්‍යන්තරයේ සිදුවන සියල්ල අමතක කිරීමයි. එමගින් ඔබ ඔබේ ශක්තිය අපතේ හරිනවා. මේ පළමුවැනි කාරණය අනෙක් අය වෙනස් කිරීම ඉතා අපහසු වීමයි. අන් අය පාලනය කිරීමට ඔබට හැකියාවක් නැහැ. ඔබ අන් අය වෙනස් කරන්නේ කොහොමද? යම් කෙනෙක් මුළු ලෝකයේම තනිපාලකයා බවට පත් වුණත්, කොයිතරම් බලයක් තිබුණත්, ඒ පුද්ගලයාගේ මුළු ජීවිත කාලය පුරාම කිසිම දෙයක් ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට පටහැනිව සිදු නොවී සියල්ලම ඔහු හෝ ඇය සිතන පතන ආකාරයෙන් ඉටුවේ යන්න සිදු නොවන දෙයක්. ඒක සිදුවිය නොහැකියි. කෙනෙක් තමාගේ බලය යොදාගෙන වෙනත් කෙනෙක් තමන්ට උවමන ආකාරයට හසුරුවා ගැනීමට උත්සාහ කළත්, ඒ තනත්තා තමාගේ අභිමතයට විරුද්ධව යමක් නොකරන බවට සහතිකයක් කොයින්ද? කොහෙත්ම නැහැ. ඔබට මුළු ලෝකයම වෙනස් කළ නොහැකියි. නමුත් ඇත්තෙන්ම ඔබට ඔබව වෙනස් කරගත හැකියි. ඔබට ඔබව වෙනස් කරගත හැකියි. අපේ රටේ මේ විදිහේ කියමනක් තියෙනවා. මාර්ගය කටුවලින් පිරිලා, ගල් බොරළු වලින් පිරිලා, එය පිරිසුදු කිරීමට උත්සාහ දැරීම බොහොම අපහසුයි. ඒ මාර්ගයේ යන විට කටුවලින් හා බොරළු වලින් ඔබ පීඩාවට පත්වෙනවා. මෙහිදී ඔබ කළ යුතු වන්නේ පාවහන් පැළඳගෙන ඇවිදීමයි. එවිට ඔබ ආරක්ෂා වෙනවා. එවිට කටු ගැන, ගල් බොරුළු ගැන කරදරවීමට අවශ්‍ය නැහැ. ඒව එතන තියේවි. ඒවා එසේම තියන්න ඉඩ හරින්න ඔබ ගමනක් යන විට අවුව හරිම සැරවිය හැකියි. ඒ රස්නේ අඩුවෙනවාට ඔබ කැමති. නමුත් ඒ සඳහා ඔබට කිසිවක් කළ නොහැකි. එහෙනම් ගොඩයක් ඉහලාගෙන ඔබේ ගමන යන්න. අවුව සැර වුණාට කමක් නැහැ. මෙසේ ඔබ ආරක්ෂා වෙන්න. ඔබව ආරක්ෂා කර ගැනීමට තම අභ්‍යන්තරයේ සිදුවන දේ නිරීක්ෂණය කරන්න. විපස්සනා පුහුණු කිරීම මගින් ඔබ ආරම්භ කර ඇත්තේ මේකයි. සත්‍ය තේරුම් ගත්තේ නැත්නම්, සම්පූර්ණ සත්‍ය තේරුම් ගත්තේ නැත්නම් සෑම විටම ඔබ මෝහය මුලාවී සිටිනවා. පඤ්ඤා කියන වචනේ තේරුම වන්නේ පකාරේන ජානාතීති පඤ්ඤා. ඔබ යම් යම් දේ නොයෙකුත් කෝණවලින් තේරුම් ගන්නවා. එක කෝණයකින් පමණක් බලා ගැටලුවක් විසඳීමට උත්සාහ කළොත් එය අසම්පූර්ණ සත්‍යයක් වෙනවා. අසම්පූර්ණ සත්‍යය සෑම විටම විකෘති ස්වභාවයක් ගන්නවා. ඔබට ඒ උපකාරී වෙන්නේ නැහැ. එකම ගැටලුව විවිධ කෝණයන්ගෙන් බලන විට ඔබ අනුක්‍රමයෙන් සමස්ත සත්‍ය කරා ළඟා වෙනවා. එවිට මෝහය දුරු වී යනවා. එවිට ඔබේ තීරණයත් යහපත්, ක්‍රියාවත් යහපත් වෙනවා. එයට හේතුව ඔබ සමස්ත සත්‍යයම නිරීක්ෂණය කිරීමයි. මේ අතීතයේ එක් කතාවක්. උපතින් අන්ධ මිනිසුන් 5 දෙනෙක් අලියෙක් ළඟට ගෙන ආවා. ඔවුන් කිසිම දිනක අලියෙක් දැක නැහැ. ඒ අය උපතින්ම අන්ධයි. අලියා පරීක්ෂා කර අලියෙක් කුමන විදිහේදැයි පැහැදිලි කරන ලෙස ඔවුන්ට කිව්වා. එයින් එක් පුද්ගලයෙක් අලියාගේ කකුල අල්ලා මෙහෙම කියනවා. මම දන්නවා. ඌ කණුවක් වගේයි. ඒ පුද්ගලයා අලියා හඳුනාගත්තේ කණුවක් ලෙසයි. තව කෙනෙක් අලියාගේ වල්ගේ අතගා කියනවා. ඌ බුරුසුවක් වගේයි. කොස්සක් වගේයි. ඒ පුද්ගලයාට අලියා බුරුසුවක් කොස්සක් වගේයි. මේ ආකාරයට 5 දෙනාම අලියා පිළිබඳ විවිධ පැහැදිලි කිරීම ඉදිරිපත් කළා. ඒ හැම එකකම කිසියම් සත්‍යයක් තිබුණා. නමුත් අසම්පූර්ණයි. එය නියම සත්‍යයෙන් බොහෝම ඈතයි. මේ ආකාරයෙන් ඔබ යම් යම් දේ එක් කෝණයකින් පමණක් දකින්නේ නම් එවිට ඔබ දකින සත්‍යය අසම්පූර්ණ සත්‍යයක්. එය විකෘති විය හැකියි. එවිට ඔබ ගන්නා සියලුම තීරණ වැරදි විය හැකියි. විවිධ කෝණයන්ගෙන් ඒ දේ දැකීමට විපස්සනාව ඔබට උදව් කරනවා. නිවැරදි තීරණ ගැනීමට පඤ්ඤා ඔබට උදව් කරනවා. මගහැරී තිබෙන ඉතා වැදගත් එක් කෝණයක් තියෙනවා. කෙනෙක් උපත ලද දින සිටම, ඇස් ඇරිය දින සිටම කෙනෙක් දකිමින් සිටින්නේ පිටත පමණයි. තම අභ්‍යන්තරයේ සිදුවන දේ දැකීමට කිසිවිටක උනන්දු වෙන්නේ නැහැ. දැන් විපස්සනාව මගින් ඔබට බැලීමට තවත් කෝණයක් ලබා දී තිබෙනවා. පිටත යමක් සිදු වී තියෙනවා. ඔව්, මේ වෙලාවේ අභ්‍යන්තරයේ සිදුවන්නේ කුමක්දයි බලමු. මෙසේ ඔබ එක් කෝණයකින් පමණක් බැලුව විට ලබන විකෘති සත්‍යයට කොටු වී සිටින්නේ නැහැ. දැන් අඩු ගණනේ ඔබට බාහිර අභ්‍යන්තර වශයෙන් කෝණ දෙකක් තියෙනවා. ඔබ ධර්ම මාර්ගයේ දියුණුවක් ලබනවත් සමගම ඒ දේ දැකීමට වැඩි කෝණ ගණනක් ඔබට ලැබෙනවා. නමුත් මේ තම අභ්‍යන්තරයේ ඇති දේ දකින කෝණය ඉතාම වැදගත් කෝණයක්. කලින් ඔබට දැනුනේ ඔබේ දුක්ඛිත බවට හේතුව 100%ක්ම ඇත්තේ පිටත බවයි. නමුත් ඔබ ධර්ම මාර්ගයේ දියුණුවක් ලබනවත් සමගම තම අභ්‍යන්තරයේ ඇති දේ නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවත් සමගම ඉතා ඉක්මනින්ම ඔබ මෙලෙස අවබෝධ කරගන්න අවස්ථාවකට ළඟා වෙනවා. ඔව්, බාහිරව යමක් සිදු වුණා. නමුත් අභ්‍යන්තරයේත් යමක් සිදු වුණා. ඒ නිසා මගේ දුකට හේතුව පවතින්නේ 50% පිටතයි, 50% අභ්‍යන්තරේ. බොහොම හොඳයි. වගකීමෙන් 50% බාර ගැනීමට ඔබ දැන් පටන් අරන්. 50%කින් ඔබව නිදහස් කර ගැනීමට ඔබ යමක් කරනවා. හොඳයි. ඔබ විපස්සනාව නිවැරදිව පුහුණු කළොත් එවිට ඔබ මේ ආකාරයෙන් තේරුම් ගන්නවා. මගේ දුකට හේතුව 100%ක්ම පවතින්නේ මා තුළයි. මා තුළමයි. 100%ක්ම හේතුව පවතින්නේ මා තුළමයි. බාහිරව පවතින කිසිම දෙයකට මාව දුකටපත් කරන්න බෑ. එමෙම බාහිරව ඇති කිසිම දෙයකට මාව සතුටු කරන්නත් බෑ. මගේ නියම සතුටට හේතුව 100%ක්ම පවතින්නේ මා ඇතුළ තමයි. ඒ වගේම මගේ දුකට හේතුව 100%ක්ම පවතින්නේ මා ඇතුළ තමයි. මේ බව තේරුම් ගැනීමට කාලය එළඹෙයි. ඉන්පසු ඔබ තම අභ්‍යන්තරයට අවධානය යොමු කරන්න පටන් ගන්නවා. එවිට සම්පූර්ණ වැදගත්කම තම අභ්‍යන්තරයට යොමු කරමින් ඔබ පුහුණු වීමට පටන් ගන්නවා. සම්පූර්ණ ජීවන රටාව දැන් වෙනස් වෙනවා. තම අභ්‍යන්තරයේ පවතන දේ ගැන බැලීමට පටන්ගත් නිසා ඔබ ඉතා පහසුවෙන් දුකින් මිදෙනවා. මේ උදාහරණයක්, යමෙක් ඔබට හානිකර දෙයක් සිදු කළා, ඔබට දැඩි අසාධාරණයක් කළා, ඔබ උසාවියෙන් අඩුවක් දානවා. මම දන්නේ නැහැ අනෙක් රටවල මේක සිදුවෙන්නේ කොහොමද කියලා. නමුත් අපේ රටේ නම් නඩුවක් උසාවියට යොමු කළොත් තීන්දුව ලැබීමට අවුරුදු ගණනාවක් ගත වෙනවා. දිස්ත්‍රික් උසාවියේ මහා අධිකරණයට, එතනින් ශ්‍රේෂ්ඨාධිකරණයට, එසේ උසාවියෙන් උසාවියට ගොස් තීන්දුව ලැබීමට අවුරුදු 7ක් ගත වුණා යැයි සිතමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමා සියලුම ලියකියවිලි පරීක්ෂා කර බලා, සාක්ෂි සියල්ල ගැන සොයා බලා, විත්තිකරු 100%ක්ම වැරදිකරු බවටත් ඔබ නිර්දෝෂ බවටත් තීන්දුව කළා. ඔබ නිර්දෝෂයි. අනිත් පුද්ගලයා දඬුවම් ලැබිය යුතුයි. හොඳයි, අගවිනිසුරුතුමා විසින් තීන්දුව දී රටේ පවතන නීතිය අනුව ඔහුට දඬුවම නියම කළා. නමුත් ඔබ බුද්ධිමත් පුද්ගලයෙක් නම් ඔබ මෙලෙස සිතීමට පටන් ගන්නවා. මාතේ කිසි වරදක් නැත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා මම නිවැරදි බව ප්‍රකාශ කරන්නේ නම්, මම මේ අවුරුදු 7 තුළ දුක් විඳෙයයි. අවුරුදු 7ක් රෑ දවල් සිතේ සැනසීමක් තිබුණෙම නැහැ. මම මෙසේ පීඩාවට පත් වුණේයයි කියා පැහැදිලි කිරීමට ස්වභාව ධර්මයේ යම් නීතියක්, ਸਰව බලධාරි දෙවියන්ගේ යම් නීතියක් තිබිය යුතුයි. පීඩාවට පත් වුණේ ඇයි කියා දැන් ඔබ විපස්සනාව තුළින් තේරුම් ගැනීමට පටන් ගන්නවා. ඊට වගකිය යුත්තේ ඔබමයි. සෑම මොහොතකම ඔබ කෙලෙස් වලින් පිපිරෙමින් සිටියා. ආවලා මට මේ දේ කළා, ආවලා මට අහවල් දේ කළා යැයි සිතමින් නිතරම ඔබ තම අභ්‍යන්තරයෙන් පිපිරි පිපිරි සිටියා. ඊට වගකිය යුත්තේ ඔබමයි. කෙනෙක් ඔබට බැන්නා යැයි සිතමු. මේ උදාහරණයක් පමණයි. කෙනෙක් ඔබට පරුසු වචනයෙන් බැන්නා. ඔහු ඔබගේ හතුරෙක්. ඔබ සතුටින් ඉන්නවා දකින්න ඔහු කැමති නැහැ. ඔහු කැමති ඔබ අසතුටින් ඉන්නවා දකින්නයි. ඔබට බැනවැදුනේ අවමං කළේ ඒ නිසයි. ඔහු ඔබට එකවරක් බැනවැදී ඔබට අවමං කර ගියා. දැන් ඔබ තුළ මොනවද සිදුවෙන්නේ? ඔහුට උවමනා වුණේ ඔබව එක්වරක් කෝප ගැන්වීමටයි. ඒ නිසා ඔබට එක්වරක් පමණයි බැන්නේ. ඒත් දැන් මොකද්ද ඔබ තුළ සිදුවෙන්නේ? ඔබ මෙලෙස ප්‍රතිචාර දක්වනවා. ඔහු මට නොසෑහෙන්න බැන්නා. මගේ මුළු ජීවිතේට මේක අමතක කරන්නේ නැහැ කියා ඔබ සිතනවා. ඔබේ මුළු ජීවිතේට මේ සිද්ධිය අමතක කරන්නේ නැතිනම් ඔබ කාටදින් අනුග්‍රහය දක්වන්නේ? ඒ ප්‍රතිඵලය වන්නේ ඔබ මුළු ජීවිත කාලයටම තම අභ්‍යන්තරයෙන් දුක් විඳෙමින්, අපා දුක් විඳෙමින් සිටීමයි නේද? කෙනෙක් මෙහෙම කියන්නත් පුළුවන්, මම මේක ජාති ජාතිත් අමතක කරන්නේ නැහැ. මේ ප්‍රතිඵලය වන්නේ ජාති ගණනාවක් ඔබ අපා දුක් විඳීම නේද? එහෙම කරන්න ඔබේ ඔළුව නරක් වෙලාද? ඔබ මොනවද මේ කරන්නේ? පළමු වැරද්ද ඔබේ අතේ බව තේරුම් ගන්න. යම් කෙනෙක් පරුස වචනයෙන් බැනීම නැමැති තෑග්ග ඔබ වෙත ගෙනාවා. ඔබය පිළිගත්තා. ඔබේ වැරද්ද ඒකයි. නමුත් පරුස වචනින් කෙනෙක් බනිනවා නම් ඒක ඒ පුද්ගලයාගේ ගැටලුවක්. ඒ අය ද්වේෂයෙන් පිරිලා ඒක ඔහුගේ හෝ ඇයගේ දුකට හේතු වෙනවා. ඒ අයගේ දුක ඔබ බෙදාගන්නේ ඇයි? ඒකෙන් ඔබ ඔබව දුකට පත් කරවාගන්නේ ඇයි? බුදුන් වහන්සේ වගේ ඔබ සිනාමුසු මොහොනින් මෙහෙම හිතන්න. මම ඔබේ බැනීම නැමැති තෑග්ග පිළිගන්නේ නැහැ. ඒවා ඔබටම බාරයි. බැනීමෙන් දුක් විඳීමට සිදුවෙනවා නම් ඔබම ඒ දුක විඳින්න. ඔබ නිසා මට දුක් විඳින්න බෑ. මට දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඔබ දුකේ වෙලෙමින් මෙසේ සිහි කරමින් සිටිනවා නම් ඔහු මට මේ ආකාරයෙන් නිඳා අපහාස කළා, තදින් බැන්න, මෙසේ අවුරුදු ගණනාවක් නැවත නැවතත් ඔබේ සිත නැමැති වේදිකාවේ මේ නාට්‍ය නොකඩවා රඟ දක්වනවා නම් ඔබමයි ඊට වගකිය යුතු වන්නේ. වෙන කිසිවෙක් ඊට වගකිය යුතු නැහැ. අභ්‍යන්තරයේ සත්‍යතාවය වඩ වඩාත් පරික්ෂා කරන තරමට ඔබට මේවා වඩ වඩාත් පැහැදිලි වෙනවා. වගකිය යුත්තා මමයි. ප්‍රතිචාර දක්වන සෑම විටම මම මා වෙතම දුක පමුණුවා ගන්නවා. බාහිරව සිදුවන කුමන හෝ දෙයකට මම ප්‍රතිචාර නොදක්වන තාක් මම දුකට පත්වන්නේ නැහැ. මට සිනාමසු මොහොනේ සිටිය හැකි සම්පූර්ණ වගකීම ගැඹුරු අභ්‍යන්තරයේ මා තුළමයි පවතින්නේ. මම මගේම හැසිරීම රටාව වෙනස් කරගන්නා විට මම දුකින් නිදහස් වෙනවා. වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න මම පටන් ගන්නවා. නමුත් මේ සඳහා දිගින් දිගටම පුහුණු වීම අවශ්‍ය වෙනවා. ඔබ විපස්සනාව හොඳින් තේරුම්ගෙන නිවැරදිව පුහුණු වෙනවා නම් ඔබේ කටයුතු පහසු වෙනවා. මේ භෞතික කායික ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විවිධාකාර සංවේදනාවන් මතුවීම හේතුවෙන් ජීව රසායනික ප්‍රතික්‍රියා ඇති වෙන්නේ කොහොමද? සිතේ කොටස් හතර ක්‍රියා කරන්නේ කොහොමද? විඥාන, විඥාන ස්කන්ධය සිතේ දැනුවත් කිරීමේ කොටස ක්‍රියා කරන්නේ කොහොමද? සංඥා, සංඥා ස්කන්ධය සිතේ හඳුනා ගැනීමේ හා ඇගයීමේ කොටස ක්‍රියා කරන්නේ කොහොමද? වේදනා, වේදනා ස්කන්ධය සිතේ විඳීමේ කොටස ක්‍රියා කරන්නේ කොහොමද? සංඛාර, සංඛාර ස්කන්ධය සිතේ ප්‍රතිචාර දැක්වීමේ කොටස ක්‍රියා කරන්නේ කොහොමද? මේ කොටස් ක්‍රියා කරන්නේ කොහොමද? ඔබ නොකඩවා මේවා නිරීක්ෂණය කරනවා නම් සිතේ හතරවන කොටස වන සංඛාර ප්‍රතිචාර දක්වන කොටස වඩාත් ශක්තිමත් වන බවත්, සිතේ පළවෙනි කොටස වන විඥාණය ඒ දේ ඇති සැටියෙන් නිරීක්ෂණය කිරීමට උදව් කරන කොටස බොහොම දුර්වල වන බවත් ඔබ දැනගන්නවා. සතරවන කොටස වන සංඛාර බොහොම බලවත් වී තිබෙනවා. ඔබේ දුකට හේතුව මෙය බව ඔබ වටහා ගන්නවා. ඔබේ විපස්සනා පුහුණුව මගින් හතරවන කොටස වන සංඛාර ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙමින් දුර්වල වෙමින් දුර්වල වී යන බව ඔබට වැටහෙවි. ඔබ යම් අවස්ථාවක ප්‍රතිචාර දැක්වුවත් ඒක දියේ අඳින ලද ඉරක් වගේයි. ඒක ඒ තරම්ම ගැඹුරු වෙන්නේ නැහැ. පළමුවැනි කොටස වන විඥාණය අනිත්‍යතාවය පිළිබඳ අවබෝධයෙන් යුක්තව උපේක්ෂාවෙන් දිගින් දිගටම නිරීක්ෂණය කිරීමෙන් වඩ වඩා ශක්තිමත් බවට පත්වෙනවා. එවිට ඔබ පහසුවෙන්ම ඔබේ දුකෙන් නිදහස් වෙනවා. ඔබ හරියාකාරව පුහුණු කරන්නේ නැත්නම් විපස්සනා පුහුණුවෙන් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල ඔබට ලබාගත නොහැකි. ඔබ නොකඩවාම යථාර්ථය නිරීක්ෂණය කරගෙන යන විට වර්ධ ඇත්තේ කොතනද? දුක පටන් ගන්නේ කොතනින්ද? දුක ඇති වෙන්නේ කොහොමද යන කරුණු හොඳින් පැහැදිලි වෙනවා. එසේ නොමැති වුණොත් ඔබට මේ ආකාරයෙන් හැඟෙන්න පුළුවන්. අපෝ, මේ පුද්ගලයා දැක්ක ගමන් මට තරහා යනවා. එයි එහෙම සිදුවෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයාගේ කිසියම් වරදක් ඇති බවයි. ඒ පුද්ගලයාගේ ජීව රසායනික ස්වභාවය අනුව ඔබේ ජීව රසායනික ස්වභාවය වෙනස් වීමට පටන්ගෙන ඔබ තුළ ද්වේෂය උපදිනවා. මේක ඇත්තක් නම් ඒ පුද්ගලයා දකින හැම කෙනෙක් තුළම ද්වේෂය ජනිත විය යුතුයි. නමුත් ඒ එහෙම සිදුවන්නේ නැහැ. මේ පුද්ගලයා දැස එක්වර විවිධාකාරයේ පුද්ගලයින් පස් දෙනෙක් බැලුවොත් එක් පුද්ගලයෙකුට තරහ ඇති වෙන්න පුළුවන්. අනිකාට රාගයක් ඇති වෙන්න පුළුවන්. තුන්වැන්නාට බයක් ඇති වෙන්න පුළුවන්. හතරවැන්නාට සහ පස්වැන්නාට වෙනත් යමක් ඇතිවීමට පුළුවන්. පස් දෙනාට ඇති වුණේ වෙනස් වෙනස් හැඟීම්. එසේනම් කිසියම් හෝ වැරද්දක් පවතින්නේ ඒ පුද්ගලයා තුළ නොවේ, මා තුළයි. ඒ පුද්ගලයාගේ ගැටලුව පවතින්නේ ඒ පුද්ගලයා තුළමයි යන්න පැහැදිලි වෙනවා. මේක උදාහරණයක්. ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කැන්වස් රෙද්දක් මත කෙනෙකුගේ චිත්‍රයක් අඳිනවා. ඒක ඉතාම ලස්සන චිත්‍රයක්. ඔහු ඒ චිත්‍රය දෙස බලා මෙහෙම කියනවා. "හරි ලස්සනයි. මෙයා හරිම ලස්සනයි." ඔහුගේ සිතේ සමබරතාවය නැති වී යනවා. "මට මෙයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. මෙයා හරිම ලස්සනයි. මට මෙයත් එක්ක ජීවත් වෙන්න ඕනේ." එවිට මිනිසුන් මෙසේ කියාවි, "ඔබ පිස්සෙක්. මේ ඔබ ඔබේම සිතෙන් මවාගත් මනක්කල්පිත නිර්මාණයක්. මේක සත්‍යයක් නැහැ. දැන් ඔබට මේ චිත්‍රයත් සමඟ ජීවත් වෙන්න ඕන වෙලා. ඒක කළ හැකි දෙයක්ද?" "නෑ නෑ නෑ. මට මෙයා නැතුව ජීවත් වෙන්න බෑ. මට මෙයා ඕනෙමයි." මෙහෙම කියනවා නම් ඔහු පිස්සු මිනිසියෙක් විය යුතුයි. එසේම මේ චිත්‍රශිල්පියාම ඉතාම භයංකාර පුද්ගලයෙකුගේ රූපයක් අඳිනවා. ඇඳලා, "අනේ, මේ පුද්ගලය හරි නරකයි, හරිම රෞද්‍රයි, මාව කයි, මාව ගිලි, අනේ මාව බේරගන්න, අනේ මාව බේරගන්න" කියා කෑ ගහනවා. එවිටත් මිනිස්සු කියයි, "පිස්සෙක්, මේක ඔබේම නිර්මාණයක්. ඔබම හිතෙන් මවාගෙන ඇඳපු රූපයක්. ඔබ මොනවද මේ කියවන්නේ? අපිට මේ චිත්‍ර ශිල්පියා උමතු පුද්ගලික කියා හඳුන්වන්න පුළුවන්. නමුත් අපි හැම දෙනාම මේ සෙල්ලම මයින කරන්නේ. අපි සියලු දෙනාම අපේ සිත් තුළ නොකොඩවාම චිත්‍ර අඳිමින් රූප නෙලමින් ඒවාට අපි ප්‍රතිචාර දක්වමින් සිටිනවා. ඒවා සියල්ල සිතෙන් මවාගත් චිත්‍ර, සිතෙන් මවාගත් රූප. ඒත් කොයි තරම් ප්‍රබල ප්‍රතිචාර දැක්වීම පුරුද්දද අපට තියෙන්නේ. මේක උදාහරණයක්. අවුරුදු 20කට කලින් මම, එනම් මගේ සංඥාව, කැමති නැති දෙයක් යම් කෙනෙක් පැවසුවා. හෝ කලායයි සිතමු. මගේ සංඥා එයා බොහොම නරකයි, බොහොම නරකයි කියා ඇගයීමක් කළා. සංඥාව බොහොම නරකයි යනුවෙන් ඇගයීමක් කළ සැනින් මගේ සංඛාර ද්වේෂයෙන් ප්‍රතිචාර දැක්වුවා. බොහොම නරක කෙනෙක්. ඒ අනුව කෙලෙස් සිතුවිලි ජනිත කළා. මම ඒ පුද්ගලයා පිළිබඳ ප්‍රතිරූපයක් සිතේ තැන්පත් කරගත්තා. හරි නරක කෙනෙක්, හරිම නරක කෙනෙක්. අවුරුදු 20ක් මම ඔහුව දැක්කේ නැහැ. අවුරුදු 20කට පසුව ඒ පුද්ගලයාව දැක්ක ගමන් සිත මෙහෙම ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා. හරිම නරක කෙනෙක්, හරිම නරක කෙනෙක්. ගෙවුණු අවුරුදු 20ක කාලය තුළ ඔහු උතුම් පුද්ගලයෙක් බවට පත් වී තිබෙන්නත් පුළුවන්. කවුද දන්නේ? ඇත්තෙන්ම ඔහු දැන් නරක කෙනෙක් නොවෙන්නට පුළුවන්. ඒත් මගේ සංඥාව කියන්නේ ඔහු නරක පුද්ගලයෙක් කියලයි. ඒ මගේම සිතින් මවාගත් ප්‍රතිරූපයක්. මම ඒ පුද්ගලයා ඉතාම නරක පුද්ගලයෙක් වශයෙන් ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තියෙනවා. මමම නිර්මාණය කරගෙන ඇති ප්‍රතිරූපයට මමම ප්‍රතිචාර දක්වනවා. මේ පුද්ගලයාගේ සත්‍ය ස්වභාවය හා මගේ ප්‍රතිචාරය අතර මේ මවාගත් ප්‍රතිරූපය රඟ දක්වනවා. ඊට සමාන තවත් උදාහරණයක් මේ. අවුරුදු 20කට පෙර යම් කෙනෙක් මට මගේ සංඥාව බොහොම කැමති යමක් කිව්වා. හෝ යමක් කළාය සිතමු. ඒ අනුව මගේ සංඥාව මේ ආකාරයේ අගයීමක් කරනවා. හරිම හොඳ පුද්ගලයෙක්, බොහොම හොඳ ගුණ යහපත් සත්පුරුෂයෙක්, ධර්මිෂ්ඨ පුද්ගලයෙක්. මම ඔහුව අවුරුදු 20කින් දැක්කේ නැහැ. අවුරුදු 20කට පසුවත් ඔහුව දැක්ක ගමන්ම මට මේ ආකාරයේ ප්‍රතිරූපයක් ඔහු පිළිබඳව මැවෙනවා. බොහොම හොඳ සත්පුරුෂයෙක්, ගුණවත් මහත්මයෙක්. මේ වන විට ඔහු අති දුෂ්ටයෙක් බවට පත්වුණු පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. මේ ගත වුණු අවුරුදු 20 තුළදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් විය නොහැකි කියා කාටද කියන්න පුළුවන්? කලිනුත් ඔහු අති දුෂ්ට පුද්ගලයෙක් වෙන්නත් ඇති. ඒත් මගේ සංඥාව තමයි ඇගැයීම් කළේ. බොහොම ගුණ යහපත් මහත්මයෙක් යනුවෙන් මගේම සිතේ නිර්මාණයට මම ප්‍රතිචාර දක්වනවා. ඔබේ සිතේ කොටස් හතර ක්‍රියා කරන ආකාරය, නාම රූප වියයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සිදුවන ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීම ආරම්භ කළොත් මේ සත්‍යතාවය ඔබට වඩ වඩාත් පැහැදිලි වෙනවා. ඒ ආකාරයෙන්ම මේ සියල්ලම ඉතාම හොඳින් පැහැදිලි වෙන්නේ ඔබ සත්‍යතාවයේ ඇති සැටියෙන්ම මම මගේ යන හැඟීමෙන් තොරව උපේක්ෂාවෙන් නිරීක්ෂණය කළොත් පමණයි. එකම පුද්ගලයෙක් හෝ එකම වස්තුවක් පිළිබඳව පුද්ගලයන් පස් දෙනෙකුට පෙනෙන ආකාර විවිධයි. ඔවුන් තුළ එකම පුද්ගලයා පිළිබඳ පස් ආකාරයක ප්‍රතිරූපයන් සටහන් වෙනවා. ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ මේ පුද්ගලයාට නෙවෙයි, තම තමන් තුළ නිර්මාණය කරගත් ප්‍රතිරූපයටයි. එකම වස්තුවක්, එකම අරමුණක් වුණත් විවිධ අවස්ථා පහකදී මගේ ඇස්, කන්, නාසය යනාදී ෂට් ඉන්ද්‍රියන් සමග පස් වතාවකදී ගැටෙන්න පුළුවන්. එකම අරමුණ වුණත් අවස්ථා පහේදී මම ප්‍රතිචාර දක්වන්නේ පස් ආකාරයකටයි. මගේ කනට යම් යම් වචන ඇසුනා යයි සිතමු. පස් වතාවකදී එකම වචන මගේ කනට ඇසුනත් මම ඒ අවස්ථාවලදී ප්‍රතිචාර දක්ව ඇත්තේ පස් ආකාරයකටයි. මම හොඳ විපස්සනා භාවනා යෝගියෙක් නම් ඒක ඉතා හොඳින් පැහැදිලි වෙනවා. උදාහරණයක් පමණයි, සත්‍ය කතාවක් නෙමෙයි. එක් සන්ධ්‍යාවක මම මගේ ශිෂ්‍යයන් 5 දෙනෙක් සමග ඇවිදිමින් ඉන්නවා. ඒ වෙලාවේ තරමක් අඳුරුයි. කිසියම් කෙනෙක් අඩිපාරේ බිම වැතිරී සිටියා. මගේ එක් ශිෂ්‍යයෙකුගේ කකුලක් ඔහුගේ ඇඟේ වදිනවා. එවිට ඒ පුද්ගලයා මෙහෙම කෑ ගහනවා. "උඹට පේන්නේ නැද්ද? ඇස් පොට්ට වෙලාද?" මේ වචන මට ඇහෙන විට මගේ ශරීරයේ ඉතා ප්‍රියජනක සංවේදනාවක් මතුවෙනවා. බොහොම ප්‍රියජනක සංවේදනාවක්. ඉතාම සියුම් ප්‍රියජනක සංවේදන ගලායාමක් දැනෙනවා. කිසියම් කෙනෙක් උඹේ ඇස් පොට්ට වෙලාද යනුවේ මගේ ශිෂ්‍යයකට බැනවැදුනා. එවිට මගේ ශරීරයේ බොහොම ප්‍රියජනක සංවේදන මත වුණා. මේ එක සිදුවීමක්. දැන් දෙවැනි සිදුවීම. මම තනියම ඇවිදිමින් ඉන්නවා. මගේ කකුලක් මේ පුද්ගලයාගේම ඇඟේ වදිනවා. එවිට ඔහු ඒ භාෂාවෙන්ම ඒ වචනවලින්ම ඒ ස්වරෙන්ම කෑගහනවා. උඹට පේන්නේ නැද්ද ඇස් පොට්ට වෙලාද? මට එවිට ප්‍රියජනක සංවේදනාවන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ අප්‍රියජනක සංවේදනාවන් පමණයි. කරුණ තේරුම් ගැනීමට මේ උදාහරණයක් පමණයි. දැන් තුන්වෙනි සිදුවීම. මම මගේ ශිෂ්‍යයන් 5 දෙනා සමග ඇවිදීමෙන් සිටින විට මේ පුද්ගලයාගේ ඇඟේ මගේ කකුල වැදුනා. ආයෙත් ඔහු ඒ විදිහටම ඒ වචනම කියමින් කෑ ගහනවා. උඹට පේන්නේ නැද්ද ඇස් පොට්ට වෙලාද? මේ අවස්ථාවේ මතුණු අප්‍රියජනක සංවේදනාවන් කලින් අවස්ථාවට වඩා දැඩි බව මට දැනෙනවා. එකම වචන ඒත් සංවේදනාවල ලොකු වෙනසක්. මේ සියල්ල උදාහරණ පමණක් බව මතක තබා ගන්න. 4 වෙනි සිදුවීම. නැවතත් මම තනිවම ඇවිදිමින් ඉන්නවා. මගේ කකුල ඒ පුද්ගලයාගේ ඇඟේ වදිනවා. නැවතත් කලින් විදිහටම ඒ ස්වරයෙන්ම ඔහු කෑ ගහනවා. උඹට පේන්නේ නැද්ද ඇස් පොට්ට වෙලාද? එවිට එකවරම මට තේරුණා, මේ වැතිරලා ඉන්නේ මගේ පුතා. මේ මගේම පුතාගේ වචන. මගේ පුතා මට බනිනවා කියලා මට තේරුණා. උඹට පේන්නේ නැද්ද ඇස් පොට්ට වෙලාද? එවිට මගේ ශරීරයේ දැනෙන සංවේදනාවන් බොහොම අප්‍රියජනක වෙනවා. බොහොම අප්‍රියජනකයි. දැන් 5 වන සිදුවීම. මම මගේ ශිෂ්‍යයන් 5 දෙනා සමග ඇවිදිමින් ඉන්නවා. මේ වතාවෙත් මේ තැනැත්තාගේ ඇඟේ මගේ පය වදිනවා. කලින් විදිහටම ඒ වචනවලින්ම ඔහු කෑ ගහනවා. එවිට මතුවන සංවේදනා සම්පූර්ණයම දරා ගන්න බැරි තරම් දරුණුයි. මේට හේතුව මොකද්ද? එකම වචන මගේ කනට 5 වතාවක් ඇහුණා. ඒ එක් එක් අවස්ථාවේ දැනුණු සංවේදනා එකිනෙකට වෙනස් වුණේ ඇයි? කොහොමද ඒක එහෙම වෙන්නේ? හොඳ විපස්සනා භාවනා යෝගියෙක් සිදුවුණේ කොමද්දයි තේරුම් ගැනීමට පටන් ගන්නවා. පළමු වතාවේ මේ වචන ඇසෙන විට මගේ සංඥා මෙහෙම ඇගයීම් කරනවා. ඔව්, මේ බණින්නේ මට නෙමෙයි, මගේ ශිෂ්‍යයන්ටයි. මගේ ශිෂ්‍යයන්ට මම නිතරම උගන්වනවා සතිමත්ව ඉන්න, සතිමත්ව ඉන්න, සිහියෙන් ඇවිදින්න, සතිමත්ව ඇවිදින්න කියලා. ඔවුන් ධර්මයෙන් තවමත් මෝරලා නැහැ. ඔවුන් කාගේ හෝ ඇඟේ වැදුණු නිසා දැන් ඔවුන් බැනුම් අහනවා. මම නම් ශ්‍රේෂ්ඨ විපස්සනා ගුරුවරයෙක්. මගේ අතින් නම් එවැනි වරදක් සිදුවෙන්නේ නැහැ. මේ බැනීම මට නෙමෙයි, මගේ ශිෂ්‍යයන්ටයි. මෙහෙම මගේ සංඥා ක්‍රියාත්මක වී ඇගයීම් කරන විට මගේ ශරීරය පුරාම ප්‍රියජනක සංවේදනාවන් ගලා යනවා. යමෙක් උත්පත්තිය ලබා යමක් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. නමුත් කෙනෙකුට තේරුම් ගැනීමේ ශක්තිය ඇති වෙනවද, එහෙම නැත්නම් තේරුම් ගැනීමේ ශක්තිය නැති වී යනවද කියලා කවුද දන්නේ? ඒත් ලෝක සම්මුති විවරෙන් අපි කියන්නේ තේරුම් ගැනීමේ ශක්තිය ලැබෙනවා කියලයි. පළමුවෙන්ම කෙනෙක් කරන්නේ තමා පිළිබඳ ප්‍රතිරූපයක් තමා තුළ ගොඩනගා ගැනීමයි. මම ගෝයෙන්කා. මම මගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නා විට මම ලස්සන ගෝයෙන්කා කෙනෙක් මා තුළ නිර්මාණය කරගන්නවා. ආශ්චර්යමත් ගෝයෙන්කා කෙනෙක් ගොඩනගා ගන්නවා. ගෝයෙන්කා ආශ්චර්යමත් පුද්ගලයෙක්. ගෝයෙන්කා අතිශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් යනුවෙන් මම මගේ ප්‍රතිරූපය මගේ සිත නැමැති පූජාසනයේ පිහිටුවා ගන්නවා. දැන් අර පළමු සිදුවීමේදී බැනුම් එල්ල වුණේ මගේ ශිෂ්‍යයන්ට බව මම දැනගත්තා. ඔවුන් ධර්මයෙන් පරිණත වී නැහැ. ඒත් මම විපස්සනා ගුරුවරයෙක්. ධර්මයෙන් බොහොම පරිණත වූ කෙනෙක් යනාදි වශයෙන් හිතනවා. එයින් මම මගේ මානය තවදුරටත් පුම්බා ගන්නවා. බොහොම ශ්‍රේෂ්ඨයි. ගෝයෙන්කා බොහොම ශ්‍රේෂ්ඨයි. අනිත් අය අතින් වැරදි කරනවා. ඒත් මගේ අතින් නම් වැරදි සිදුවෙන්නේ නැහැ. මෙහෙම හිතනකොට ඇඟ පුරාම සියුම් සංවේදනා මතුවෙනවා. දෙවැනි අවස්ථාවේදී ඒ බැනීමම සිදු වුණා. එවිට මගේ සංඥා මෙසේ හඳුනාගෙන ඇගයුම් කරනවා. දැන් මේ බැනීම මටයි, මගේ ශිෂ්‍යෙන්ට නෙමෙයි. ශිෂ්‍යයින් මෙතන නැහැ. මම ඉන්නේ තනිවමයි. නිර්මාණය කරගෙන තිබුණු ඒ මගේ ප්‍රතිරූපය කෙරේ තිබුණු ඇලීම විනාශ වී යනවා. කෙනෙක් මට බනිනවා. මේ තරම් ශ්‍රේෂ්ඨ විපස්සනා ගුරුතුමාට බනිනවා? මේ මනුෂ්‍යට මොනවා වෙලාද? උඹේ ඇඟෙන් ලේ ගලන්නේ නැහනේ. උඹ පනා දෙන්නෙත් නැහනේ. ඉතින් ඔය තරම් මා හඬින් බෙරිහන් දෙන්නම කොටද? සම්පූර්ණ ආකල්පයම දැන් වෙනස් වෙනවා. බොහොම අප්‍රියජනක සංවේදනාවන් ශරීරයේ මතුවීමට පටන් ගන්නවා. නැවතත් තුන්වන සිදුවීම වුණු අවස්ථාවේදී ඊටත් වඩා අප්‍රියජනක සංවේදනාවන් මතුවුණේ ඇයි? ඊට හේතුව මගේ ශිෂ්‍යයින් පස් දෙනා මා සමග සිටීමයි. කෙනෙක් තමා පිළිබඳව ප්‍රතිරූපයක් ගොඩනගාගෙන එය තමාගේ සිතේ ස්ථාපිත කරගෙන ඒ කෙරෙහි තදබල ඇලීමකුත් වර්ධනය කරගන්නවා. මෙසේ කිරීම පිස්සු වැඩක් බව තේරුම් ගන්නේ නැහැ. ඉනුත් නොනැවති කරගෙන යන තවත් දෙයක් තමයි අන් අයගේ සිත් තුළද තමා පිළිබඳව හොඳ ප්‍රතිරූපයක් ගොඩනැංවීම. හැම ශිෂ්‍යයෙකුටම මෙසේ හැඟෙන්න ඕනෑ. ගුවෙන්කා ශ්‍රේෂ්ඨයි. ගුවෙන්කා අතිශ්‍රේෂ්ඨයි. කෙනෙක් හොඳ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ නාට්‍ය රඟ දක්වනවා. නොයෙකුත් දේ මේ සඳහා කරනවා. මේ ශිෂ්‍යයින් පස් දෙනාගේ සිත් තුළ මා ගැන හොඳ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම සඳහා මම බොහෝ දේ කර තිබෙනවා. ඒත් දැන් ඒ ප්‍රතිරූපේ සුණු විසුණු වී ගිහින් කලින් සිදුවීමේදී කඩා වැටුනේ මා තුළ ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපය පමණයි. නමුත් දැන් ප්‍රතිරූප පහක් එක විට කඩා වැටෙනවා. මට බොහොම ලොකු කනගාටුවක් දැනෙනවා. ඒක කලින්ට වඩා පස් ගුණයකින් වැඩි. මම තනියෙන් ඉන්න විට කෙනෙක් බැන්නා නම් මට මෙහෙම හිතේවි. ඔව්, ඔහු මට බැන්නා. ඒකට කමක් නැහැ. වෙන කාටවත් ඒක ඇහුනේ නැහෙනි කියලා. නමුත් දැන් සංඥාව කියනවා, දැන් මට බැන්නේ බොහෝ අය ඉදිරිපිට ප්‍රසිද්ධියමයි කියලා. ඔබ තනියම සිටියත් බොහෝ අය ඉදිරිපිට සිටියත් බැනීම බැනීමමයි. එසේනම් මතු ශරීර සංවේදනාවල වෙනසට හේතුව කුමක්ද? මේට හේතුව ඔබ බොහෝ දෙනෙකුගේ සිත් තුළ බොහොම මහන්සි වී ඔබ පිළිබඳව ප්‍රතිරූපයක් නිර්මාණය කර තිබීමයි. මේ ප්‍රතිරූපය සුණු විසුණු වී යන විට ඔබ ඔබේම අසතුටට කම්පාවට පත්වෙනවා. ඔබේ සිතේ ගැඹුරු අභ්‍යන්තරයට ගමන් කර එහි කොටස් බෙදා වෙන්කර සලකා බලමින් විශ්ලේෂණාත්මක පිරික්සීමක් කරන විට මේ බව ඔබට වඩ වඩාත් පැහැදිලි වෙනවා. හතරවෙනි අවස්ථාවේ එය වඩාත් අප්‍රසන්න වුණේ ඇයි? මම 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 යන සංකල්පය දැන් වර්ධනය වෙලා මගේ 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 යන ප්‍රතිරූපය නිර්මාණය කිරීමට පටන් අරන්. මගේ පුතා, මගේ දුව, මගේ බිරිඳ, මගේ ස්වාමි පුරුෂයා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ මේක, මගේ අරක, මෙයා ආදී වශයෙන් ඔබම ඔබේ ලස්සන ප්‍රතිරූපයක් නිර්මාණය කරගෙන ඉන්නවා. ඒ වාක්‍යයේ අතිවිශාල ප්‍රමාණයක ඇලීමකුත් ඇතිකර ගැනීමට පටන් අරන්. සම්මුති මට්ටමින් ඔබ නොකඩවා ඔබවම රවටා ගන්නවා. මම මගේ පුතාට ආදරෙයි. මම මගේ බිරිඳට ආදරෙයි. මම මගේ සැමියාට ආදරෙයි. මම මගේ අම්මට ආදරෙයි. මගේ තාත්තට ආදරෙයි. නමුත් ඔබ භාවනාවෙන් වඩාත් ගැඹුරට යන විට ඔබ මේ කිසිවෙකුටත් වඩා ආදරය කරන්නේ ඔබටම බව ඔබ තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එරට රජකළ පසේනාදි කොසල් රජතුමා බුදුන් වහන්සේව ආශ්‍රය කළා. ඔහු විපස්සනාව ඉගෙනගෙන හොඳ භාවනා යෝගියෙක් බවට පත් වුණා. පවුලේ එක සමාජිකයෙක් හොඳ භාවනා යෝගියෙක් වූ විට අන් අයද හිමින් හිමින් භාවනාවට පෙළඹෙනවා. ඔහුගේ පවුලේ සිළු දෙනාත් විපස්සනා භාවනා යෝගීන් වුණා. ඔහුගේ බිසව මල්ලිකා දේවියද ඉතා හොඳ භාවනා යෝගිනියක් වුණා. මේ දෙන්න මාලිගාවේ භාවනාව සඳහා වෙන් වූ කාමරයේ භාවනා කරනවා. එක් දිනක් පැයක භාවනාවෙන් පසුව රජතුමා බිසුවගෙන් මෙහෙම ඇහුවා, මල්ලිකා මට කියන්න ඔබ මේ ලෝකෙන් වැඩියම ආදරේ කාටද කියලා. එවිට ඇය මෙහෙම පිළිතුරු දුන්නා, පුදුමයි, භාවනා කරමින් සිටිද්දී මේ ප්‍රශ්නයම මගේ සිතටත් ආවා. එවිට වෙන කිසිවෙකුටත් වඩා මම ආදරේ මටමයි කියලා තේරුම් ගත්තා. එවිට කොසල් රජතුමා සිනාසි මෙහෙම කිව්වා, ඔය ප්‍රශ්නය මගේ හිතටත් ආවා. මම මා ගැනම සොයසු කර බැලුවා. එවිට මමත් දැනගත්තා මමත් වැඩියෙන් ආදරේ වෙන කාටවත් නෙමෙයි මටමයි කියලා. ඔවුන් දෙදෙනාම විපස්සනා යෝගින් නොවුනනම් මේ අවස්ථාවේ වාතාවරණය මීට වඩා හාස්පසින්ම වෙනස් වීමට ඉඩ තිබුණා. රජ විසවක් රජතුමාට මෙහෙම කිව්වොත් මම වැඩියෙන් මාදරේ මටයි ඔබට නෙමෙයි කියලා මේ කුමන ආකාරයේ විසවද්දයි සිතා ඇගේ හිස ගසා දැමීමට ඉඩ තිබුණා. නමුත් මේ රජතුමා සහ විසව යන දෙන්නාම විපස්සනා යෝගීන් වූ නිසා බොහොම සතුටින් මේ දෙන්න බුදුන් වහන්සේ වෙත ගිහින් මෙහෙම කිව්වා. භාග්‍යතුන් වහන්ස, භාවනා කරමින් සිටියදී මෙබඳු දෙයක් සිදු වුණා කියලා සිද්ධිය පැවසුවා. ඒ ඇසු බුදුරජාණන් වහන්සේ තුන් වරක් සාදුකාර දුන්නා. මේ ඔබට ඔබව නිවැරදි කර ගැනීමට හොඳ අවස්ථාවක් උදාහරණයක් වෙනවා. මං අසවලාට ආදරෙයි, අසවලාට ආදරෙයි, අසවලාට ආදරෙයි යනුවෙන් සිතමින් මෝහය මුලාවි සිටින තාක්කල් කෙනෙක් මේ උමතුයෙන් ඉවත් වන්නේ නෑ. කෙනෙක් මම ඇත්තටම ආදරේ මටයි. බලන්න මම කොයිතරම් ආත්මාර්ථකාමී කෙනෙක්ද, මම මා ගැන පමණක්ම සිතන කෙනෙක්ද යනුවෙන් තමාව තේරුම් ගැනීමට පටන් ගත්තොත් එවිට තමන්ව නිවැරදි කර ගැනීමට පටන් ගන්න හැකි වෙනවා. ඔබ මගේ පුතා, මගේ බිරිඳ, මගේ සැමියා යන ආදී වශයෙන් මගේ මගේ මගේය කියා ඔබ තුළ සිහින මවා ගන්නවා. ඔබට යම් යම් අපේක්ෂාවන් පවතිනවා. ඒ පුද්ගලයන් මගින් මේ අපේක්ෂාවන්, මේ සිහින මුදුන්පත් කර ගැනීමට ඔබට උවමනා කරනවා. ඔබේ නොයෙකුත් අපේක්ෂාවන් මේ පුද්ගලයන් විසින් මුදුන්පත් කර දෙනු ඇතැයි ඔබ සිහින මවනවා. ඔබ ඒ අයට ආදරය කරන්නේ නිසයි. යමක් ආපසු බලාපොරොත්තු වෙනුයි ඔවුන්ට ඔබ ආදරය කරන්නේ. ආදරය කරන්නේ යම් කිසිවක් ආපසු බලාපොරොත්තු වෙන්නම්. ඔබ ඒ පුද්ගලයාට ඇත්තටම ආදරය කරන්නේ නැහැ. ඔබ ආදරය කරන්නේ ඔබටමයි. ඔබ ඔබේම ප්‍රාර්ථනාවන්ට, අපේක්ෂාවන්ට ආදරය කරනවා. ඔබේම සිහිනවලට ආදරය කරනවා. ඒක ආත්මාර්ථකාමී ආදරයක්. එයින් පලක් නැහැ. ඒක පිරිසුදු නැහැ. පිරිසුදු ආදරය එක අතකට පමණක් ගලා යන්නක්. කිසිවක් ආපසු බලාපොරොත්තුෙන් තොරව පෙදීමක්. ඔබ දෙනවා පමණයි, දෙනවා පමණයි. විපස්සනා යෝගියෙක් මේ බව තේරුම් ගැනීමට පටන් ගන්නා විට ඔහු ආත්මාර්ථකාමීත්වයෙන් පටු ලෙස සිටීමෙන් ඉවත් වෙනවා. ඉතින් දැන් අර හතරවෙනි අවස්ථාවේදී සිදු වුණේ කුමක්ද? මේ මගේ පුතා, ඔහු ගැන බොහොම සිහින මාතුල තිබෙනවා. ඔහු විපස්සනා ගුරුවරයෙකුගේ පුතෙක්. උස් මහත් වුණු පසු පුතා මට ඉතා හොඳින් සලකයි, ඔහු ඉතා කීකරු වෙයි කියා මේ විදිහට සිතාගෙන ඉන්නවා. දැන් ඒ බැනීම මගේ පුතාගේ යයි මගේ සංඥාව හඳුනාගත් විට මගේ පුතා මට බනිනවා, මගේ පුතා මට බනිනවා. මම නොදන්නා මගේ අනාගතයට සම්බන්ධ බලාපොරොත්තු නැති සාමාන්‍ය පුද්ගලයෙක් බැන්නනම් මම ඒකටත් කැමති නැහැ තමයි. ඒත් එවිට සිත් වේදනාව එතරම් බලවත් වෙන්නේ නැහැ. නමුත් මගේ පුතා, මගේ පුතා මම තනිවම ඉඳද්දී මට බනින විට මතුවන සංවේදනා තරමක් දරුණු වෙනවා. දැන් පස්වෙනි අවස්ථාවේදී ඒ සිත් වේදනාව, මතුවන සංවේදනා ඉවසා දරා ගැනීමට නොහැකි තරමට දැඩි වෙන්නේ ඇයි? ඊට හේතුව මම නැවත නැවතත් සිදු කළ වරදක් නිසායි. මගේ පුතාගේ ප්‍රතිරූපයත්, මගේ ප්‍රතිරූපයත් අන් අයගේ සිත් තුළ ගොඩනැගීමට මම උත්සාහ කළා. ඒ වගේම මගේ දුව, මගේ බිරිඳ, මගේ යහවලා මේ අයගේ ප්‍රතිරූපද ගොඩනැගීමට මම උත්සාහ කළා. ඒ අය බොහොම හොඳයි. ඔවුන්ගේ යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. නමුත් මම ඒවා වසන් කර ගැනීමට නිතරම බැලුවා. යම් වරදක් සිදු වුණොත් නෑ නෑ නෑ, ඒ අය බොහොම හොඳයි ආදී වශයෙන් ඔවුන්ව ඒ වැරදි වලින් මුදවා ගන්නයි බලන්නේ. දැන් මගේ පුතා පිළිබඳව මගේ ශිෂ්‍යයන් පස් දෙනාගේම සිත් තුළ ගොඩනගා තිබුණු ප්‍රතිරූපය විනාශ වී ගිහින් දැන් මගේ කනගාටුව පස් ගුණයකින් වැඩි වෙලා සංවේදනාව නිරීක්ෂණය කරන ආකාරය ඔබ දැනගත් විට මේ සියල්ලම හොඳට පැහැදිලි වෙනවා ඇති. කිසියම් දෙයක් සිදු වුණා ඔබ එය මෙලෙස නිරීක්ෂණය කරනවා. මා තුළ හටගෙන තියෙන්නේ මොන විදිය සංවේදනාවක්ද? ඔව්, යමක් සිදු වුණා. මට දැනෙන්නේ මොන විදිය සංවේදනාවක්ද? විපස්සනාව ඔබට උදව් කරන්නේ මේ ආකාරයටයි. විපස්සනාව ඔබේ එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනයට නොගන්නවා නම් එවිටය සංවිධානාත්මක ආගම්වල තත්ත්වයට පත්වෙනවා. කෙනෙක් පන්සලකට, පල්ලියකට, කෝවිලකට යනාදියට ගොස් ඒ පුද පූජා පවත්වනවා. මේ ලෙස සිතමින් බොහෝ සතුටට පත්වෙනවා. මම ආගමානුකූලව ජීවත් වන කෙනෙක්. බොහොම ආගමානුකූලව ජීවත් වන කෙනෙක්. කෙනෙකුගේ ජීවිතයට මෙයින් පළක් වෙන්නේ නැහැ. කෙනෙක් තමාවම මුලාවට පත් කරගන්නවා. විපස්සනාවද මේ තත්ත්වයට පත් කරගත්තොත් මම අවුරුද්දකට වරක් පාඨමාලාවකට සහභාගී වෙනවා. උදේ හා සවස භාවනා කරනවා. දැන් මගේ යුතුයකම ඉවරයි. දැන් බුදුහාමුදුරුව මට යමක් කර දේවි. උන්වහන්සේ මට භාවනා කරන්න කියා තියෙනවා. මම ඒක කරනවා. දැන් මගේ සියලු දුකින් මාව මුදවා ගැනීම උන්වහන්සේට බාරයි. එහෙම දෙයක් සිදුවෙන්නේ නැහැ. ඔබ ඔබවම දුකට පත්තර ගන්නා ආකාරය ගැඹුරින්ම තේරුම්ගෙන ඔබේ හැසිරීම් රටාව වෙනස් කරගත යුතුයි. මොහොතින් මොහොත මොහොතින් මොහොත ඔබ උපදවා ගන්නේ දුකම පමණයි. එක්කෝ ලෝභය නැත්තන් ද්වේෂය, එක්කෝ ලෝභය නැත්තන් ද්වේෂය, ශරීරයේ මතුවන කුමන හෝ සංවේදනා හේතු කරගෙන ලෝභය ද්වේෂය, ලෝභය ද්වේෂය ඔබ ජනිත කරනවා නම් ඔබ තනිකරම දුක් පොදියක් බවට පත් වෙනවා. දැන් මේ භාවනා ක්‍රමය තුළින් ඔබ මේ මෝඩ මෝහසාගත පුරුද්දෙන් ඉවත් වෙනවා. ඔබ දුකින් ඉවත් වෙනවා. මෙවැනි පාඨමාලාවකට පැමිණීම ආගමික චාරිත්‍රයක් හෝ පුද පූජාව පැවැත්වීමක් ලෙස සලකන්න එපා. මේ පැමිණීමේ අරමුණක් තිබිය යුතුයි. ප්‍රධානම අරමුණ වන්නේ නාම හා රූප සම්බන්ධයෙන් පවත්නා සත්‍යතාවය අත්දැකීම් මට්ටමින් ඔබ අවබෝධ කර ගැනීමයි. පාඨමාලාවකට සම්බන්ධ වන සෑම විටම ඔබ යම් ගුණාංගයන් ඔබ තුළ ප්‍රගුණ කරගන්නවා. අවසාන ඉලක්කය වන පූර්ණ විමුක්ති තත්ත්වයට ළඟාවීමට මේ ගුණාංග ඔබට උපකාරී වෙනවා. යහපත් ගුණාංග 10ක් තිබෙනවා. ඔබ මේ ගුණාංග සම්පූර්ණ කළ විට අවසාන ඉලක්කය කරා ඔබ පහසුවෙන්ම ළඟා වෙනවා. බුදුරජාණන් වහන්සේ භාවිතා කළ අතීතයේ පැවති භාෂාව අනුව ඒවාට කියනවා පාරමී කියලා. පාරමී යනු දුක් නැමැති සාගරය තරණය කර සියලු දුකින් තොර වූ අනෙක් වෙරළ කරා ළඟාවීමට උපකාරී වන ගුණාංගයි. පාරමී 10ක් තියෙනවා. මෙවැනි පාඨමාලාවකට සහභාගී වීමෙන් කෙනෙකුට ටිකෙන් ටික ටිකෙන් ටික මේ පාරමී 10ම වැඩි දියුණු කර ගැනීමට අගනා අවස්ථාවක් උදා වෙනවා. ඒවා හරියට භාජන 10ක් වගේ. ඔබ ඒ ඒ භාජනයට වතුර බිඳුව බිඳුව දැම්මොත් බිඳුවෙන් බිඳුව බිඳුවෙන් බිඳුව බිඳුවෙන් බිඳුව එකතු වී ඒ භාජන සියල්ලම පිරී යන කාලයක් උදා වෙනවා. මේ පාරමී ඔබ සම්පූර්ණ කළ විට අවසාන අරමුණ වෙතට ඔබ ළඟා වෙනවා. මේ පාරමී 10 මොනවද? මේ ගුණාංග 10 මොනවද? ඒවා මතක තබා ගන්න. එවිට ඔබ නැවත පාඨමාලාවකට ආ විට ඊ ඒ භාජනයට අඩු ගණනේ එක බිඳුවක් හෝ එකතු කිරීමට ඔබ බොහෝ සැලකිලිමත් වෙනවා. එකතු කරගන්නා බිඳු ගණන වැඩි වෙන තරමට වඩාත් හොඳයි. මින් එකක් වන්නේ නෙක්ඛම්ම පාරමිතාවයි. එනම් නික්මීම, අත්හැරීම පිණිස පෙරුම් පිරීමයි. ඇලීම් බැඳීම් වලින් මිදීමට පුහුණු වීමයි. කෙනෙක් ගිහි ජීවිත අත්හැරියොත් බැඳීම් වලින් තොර වෙනවා. හැම කෙනෙක්ම ගිහි ජීවිත අත්හැර දැමීමට සූදානම් නැහැ. හැම කෙනෙකුටම භික්ෂුණියක් විය නොහැකි. එහෙනම් මේ පාරමිතා දියුණු කරගන්නේ කොහොමද? එය වැදගත් පාරමිතාවක්. කෙනෙකුට මෙහි දින 10ක කාලයක් ගත කිරීමට අගනා අවස්ථාවක් ලැබී තියෙනවා. කෙනෙක් මෙහිදී හිස බූගාගෙනත් නැහැ, සිවුරු පොරවාගෙනත් නැහැ. නමුත් ප්‍රායෝගික මට්ටමින් බලන විට නම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් වගේ වාසය කරනවා. ඊට හේතුව මෙවැනි පාඨමාලාවකදී කෙනෙක් ජීවත් වෙන්නේ වෙනත් අය දෙන දානවලින්. ඔබට මේ සෑම පහසුකමක්ම ලැබී තියෙන්නේ වෙනත් අය දුන්න පරිත්‍යාගවලින්. කෙනෙක් භික්ෂුවක් හෝ භික්ෂුණියක් වෙන්නේ ඇයි? මහාන ජීවිතයේදී මගේ මගේ යයි කිව හැකි කිසිවක් නැහැ. මේ පාරමිතා සියල්ලම කෙනෙකුගේ මමත්වය සම්පූර්ණයම දියකර හරිනවා. මෙමගින් මමත්වයෙන් තොර වූ අවසාන අදියර, අවසාන ඉලක්කය වෙත කෙනෙක්ව රැගෙන යනවා. කෙනෙක් ගිහි ජීවිතයේ අතහැර මහාන වූ පසු පාත්‍රය අතේ ඇතිව ගෙයින් ගෙට ගොස් ගෙයින් ගෙට පිඬු සිඟා යනවා. එවිට මමත්වය දියවී දියවී යනවා. අත්හැරීම පුහුණුවීම සඳහා මෙහිදී ඔබට අනර්ග අවස්ථාවක් උදා වෙනවා. ඉන්දියාවේ පාඨමාලා පටන්ගත් මුල් කාලයේ ටික කාලයකට බටහිර රටවලත් අපට අපේම භාවනා මධ්‍යස්ථාන නොතිබුණු අවධියේදී අපි අතින් එක වරදක් සිදු වුණා. ඒ වැරද්ද නිවැරදි කිරීමට කාලයක් ගත වුණා. භාවනා යෝගීන්ගෙන් ආහාර පාන ආදිය සඳහා මුලදී මුදලක් අය කළා. නමුත් භාවනාව ඉගැන්වීමට නම් මුදල් අය කළේ නැහැ. ධර්මය මිල කළ නොහැකියි. ඒ සඳහා කෙනෙකුට අය කළ හැකි ගාස්තුව කීයද? ඒ සඳහා කෙනෙකුට දිය හැකි මුදල කීයද? නවාතැන් ආහාර පාන ආදිය සඳහා යෝගීන්ගේ මුදල් අය කළා. නමුත් ලෝකේ පුරාම භාවනා මධ්‍යස්ථාන ආරම්භ වන විට පිරිසුදු ධර්මය පිරිසුදු ආකාරයෙන්ම ඉගැන්වීම ආරම්භ වුණා. මුදලක් අය කරන්නේ නම් ඔබේ අත්හැරීමේ පාරමිතාව නෙක්ඛම්ම පාරමිතාව වැඩියමක් සිදුවන්නේ නැහැ. ඊට හේතුව මම මේවට මුදල් ගෙවනවානේ යනුවෙන් ඔබ තුළ හැඟීමක් ඇතිවීමයි. ඔබ ආහාර ගන්නා විට මේවා රස නැහැ, මම මේවට ගෙවලා තියෙන්නේ, මේක හොඳ නැහැ, මට ඕනේ අරකයි, මට ඕනේ මේකයි ආදී වශයෙන් සිතන්න පටන් ගනීවි. ඒක භාවනාවට ලොකු බාධාවක් කරනවා. එයින් ඔබේ මමත්වය වැඩි කරගන්නවා. අනිත් අතට භික්ෂුවක් භික්ෂුණියක් තමන්ගේ පාත්‍රයට ලැබෙන ඕනෑම දෙයක් පිළිගන්නවා. යාචකයින්ට තේරීමක් කරන්න බෑ. ලැබෙන දේ කනවා. එයින් සතුටට පත් වෙනවා. ඒ ක්‍රමයේදී ඔබේ මමත්වය දෙවි යනවා. ඒක ඉතාම වැදගත්. මේ කාරණය නිසා ගාස්තු අය නොකළ යුතුයි. ධර්මය ඉගැන්වීමට ගාස්තු අයකිරීමක් නැහැ. ආහාර පාන සඳහාත් ගාස්තු අයකිරීමක් නැහැ. නවාතැන් සඳහාත් අයකිරීමක් නැහැ. ඉන්දියාවේ පළමු මධ්‍යස්ථානයේ පිහිටවන විටය අපි පළමුවරට මේ අදහස එහි කළමනාකාරීත්වර ඉදිරිපත් කළා. මුළු භාරකාර මණ්ඩලයම මේ ගැන බිය පල කළා. මොනවද ගෝයෙන්කජී ඔබ මේ කතා කරන්නේ? ඔබ මේ මොනවද කරන්න හදන්නේ? මේක හුඟක් දුප්පත් රටක්. ජනයා එක දිගටම දින ගණන් කන්න නැතුව ඉන්නවා. ඔබ යෝජනා කරනවා මෙතන නොමිලේ ආහාර සපයන්න කියා. අති විශාල පිරිසක් භාවනා කරන්න කියලා පෝලිමේ එයි. එවිට මම කිව්වා කරදර වෙන්න එපා, ඔවුන්ට එන්න දෙන්න. නමුත් උදෑසන 4:00 හමාරේ සිට රාත්‍රී 9:00 හමාර දක්වා ඔවුන් පුහුණු විය යුතුයි. ඔවුන් භාවනා කරනවා නම් කමක් නැහැ. ඔවුන් ආහාර සඳහා පමණක් එනවා නම් ඔවුන්ට පුහුණුව කරගෙන යන්න බැරි වෙනවා. එවිට ඔවුන්ට පලා යාමට සිදු වෙනවා. ඒ නිසා කමක් නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් උනේ නැහැ. එවැනි කිසි දෙයක් සිදු වුණේ නැහැ. ඒ ක්‍රමය හොඳින් කිරීගෙන ගියා. ජනතාව ඉතා උනන්දුවෙන් භාවනා කිරීමට ආවා. අනෙක් රටවලද එයම සිදු වුණා. මම බටහිර රටවල ධර්මය උගන්වන්න පටන් ගත් විට සමහරු මෙහෙම කිව්වා, හොඳයි බලමු, බටහිර රටවල නම් ජනතාව ඔබ ගැන සැක කරාවි. ඕන් හිතාවි, ඇයි ඔබ කෑමටවත් අය කරන්නේ නැත්තේ? මේක මොකක් හරි හොරයක් තියෙනවා. මොකක් හරි යටි අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කිසියම් සංවිධානයක් ඔබට උදව් දෙනවා වෙන්න පුළුවන්. කිසියම් රහස් සංවිධානයක් හෝ කෙනෙක් හෝ උදව් දෙනවා වෙන්න පුළුවන්. මොකක් හරි අමුතු දෙයක් සිදු වෙනවා. එහෙම නැත්තම් කෙනෙක් අයකිරීමක් නැතුව මේ තරම් විශාල පිරිසකට කෑම බීම ඉඳුන් හිටුන් දෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? ඒක නම් වෙන්න බෑ කියලා. මේ සැකය නිසා ජනතාව සහභාගි වෙන එකක් නැහැ කියලා ඔවුන් කිව්වා. එවිට මම කිව්වා, ඔය සැකේ කාලයක් සමග දුර වෙලා යාවි. ඒ ගැන කරදර වෙන්න එපා කියලා. ඒ වගේම දැන් බලන්න ඒව පහ වී ගිහින්. ඒ නිසා ධර්මය පිරිසිදු ආකාරයෙන්ම උගන්වන විට එන් භාවනා යෝගීන්ට විශාල යහපතක් වෙනවා. අත්හැරීමේ පාරමිතාව නෙක්ඛම්ම පාරමිතාව දියුණු කර ගැනීමට ඔබට එය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඔබට මෙහෙම හිතෙනවා, මම මෙහෙ ඉන්නේ පැවිදි කෙනෙක් වගේ. දින 10ක්ම මම භික්ෂුවක් හෝ භික්ෂුණියක් වගේ අනුන්ගේ දාණයෙන් අනුන්ගේ පරිත්‍යාග වලින් ජීවත් වෙනවා. ඒකෙන් ඔබට විශාල යහපතක් සිදු වෙනවා. තවත් පාරමිතාවක් වන්නේ සීල පාරමිතාවයි. ඔබ මෙහිදී සමාදන් වූ පංචශීලය පිටදීත් රැකිය යුතුයි. නමුත් පිටස්තර ලෝකයේදී එය ඉතාම අපහසුයි. ඔබ කුමන හෝ සිල්පදයක් නිතරම කඩා ගන්න පුළුවන්. මෙහිදී ඔබට කිසිම සිල්පදයක් කැඩීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ මේ පවතින වාතාවරණ නිසා වෙන්න පුළුවන්. උදෑසන 4:00 හමාරේ සිට රාත්‍රී 9:00 හමාර දක්වා කාර්ය බහුල වී ඉන්නවා. මේ නිසා අඩුගණනේ දින නමයක් හෝ දින දහයක් ඔබ සීලය හොඳින් ආරක්ෂා කරනවා. හෙට දහවන දවසේදී ඔබ කතා කිරීම ආරම්භ කළ විට එහි අවධානමත් තියෙනවා. දවස් නමයක් උතුම් නිශ්ශබ්දතාවේ ආරක්ෂා කරන්නේ මේ සීලය ආරක්ෂා කිරීමටයි. කතා කිරීම ආරම්භ කළ විට ඔබ යමක් අතිශයෝක්තියෙන් හෝ යමක් සංවා කියන්න පුළුවන්. එවිට සීලය බිඳෙනවා. ඒ නිසා අඩු ගණනේ දවස් නමයක්වත් ඔබ පිරිසිදුව සීලය ආරක්ෂා කරනවා. මේදී ඔබට මේ අගනා පාරමිතාව දියුණු කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඊළඟට වීරිය පාරමිතාව. වීරියය වෑයම. ගිහියෙක් වශයෙන් කෙනෙක් වෑයම් කළ යුතුයි. නමුත් කෙනෙක් සම්පූර්ණ වෑයම යොදවන්නේ මුදල් උපයා ගැනීමටයි. වැඩ කිරීම අවශ්‍ය දෙයක්. නමුත් මෙබඳු පාඨමාලාවකට ඇවිත් වැඩ කරන දරණ උත්සාහය නියම වීරියයි. ඊට හේතුව මේ වීරිය තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම සඳහා කරන වීරියක් නිසයි. එය යහපත් ජීවිතයක් ගත කිරීමට දරණ වීරියයි. මෙහිදී ඔබ සම්පූර්ණයෙන්ම උත්සාහ කරන්නේ සිත පිරිසුදු කර ගැනීම සඳහායි. ඒ හේතුවෙන් වීරිය ඔබේ වීරිය පාරමිතාවට එකතු වෙනවා. ඊළඟට පඤ්ඤා පාරමිතාව. නිවසේ සිට ධර්ම ග්‍රන්ථයක් කියවීමෙනුත් යම් තැනකට ගොස් ධර්ම දේශනාවකට සවන් දීමෙනුත් ඔබේ ප්‍රඥාව වැඩෙනවා. ඒ සුත්තමය ප්‍රඥාව හා චින්තාමය ප්‍රඥාවයි. නමුත් ඒවා පාරමිතාවට එකතු වෙන්නේ නැහැ. පාරමිතාවක් වෙන්නේ අත්විඳීමෙන් ලබන භාවනාමය ප්‍රඥාවයි. ඔබ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කළ යුතුයි. ඔබ මෙහි සිටින දවස් 10 තුළ මේ සියල්ල සිදුවෙනවා. ඔබ පරමාර්ථ සත්‍ය අත්විඳිනවා, අත්දකිනවා. ඔබේ අභ්‍යන්තරයේ පවතින සත්‍යතාවය, ස්වභාව ධර්මයේ නීතිය අත්විඳීමෙන් අත්දකිනවා. ස්වභාව ධර්මයේ නීතියට අනුකූලව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඔබ අත්දකිනවා. ඉන් වැඩෙන ප්‍රඥාව ඔබේ පාරමී බවට පත්වෙනවා. ප්‍රඥා පාරමිතාව බවට පත්වෙනවා. තවත් පාරමිතාවක් කන්ති පාරමිතාව. එනම් ඉවසීමේ ගුණයයි. මෙවැනි පාඨමාලාවකට ආවිට යෝගින් බොහෝ පිරිසක් භාවනාව සඳහා එකට වාඩි වෙනවා. ඔබ අන් අයට බාධා නොකර සිටීමට උත්සාහ කරනවා. නමුත් කාගෙන් හෝ ඔබට බාධා පැමිණෙනවා. කෙනෙක් කිවිසුම් පිට කරාවි, කයින්න පටන් ගනීවි, නැත්නම් ඈනුම් අරේවි, මේ ආකාරයේ යමක් සිදුවන විට ඔබ බොහොම කනස්සල්ලට පත් වෙනවා. පිස්සු මිනිස්සු, ඇයි මේ මිනිස්සු අනිත් අයට බාධා කරන්නේ? එවිට ඔබ වහා තේරුම් ගන්නවා, මම මෙහාට ඇවිත් ඉන්නේ ද්වේෂය වැඩි කරගන්න නෙමෙයිනේ. ඒ වෙනුවට මම වර්ධනය කරගත යුත්තේ මෛත්‍රියයි, කරුණාවයි. මේ අයට තේරුමක් නැහැ. එහෙම නැත්තම් අසනීපෙන් ඉන්න අය වෙන්නත් පුළුවන්. මම සංඛාර වර්ධනය කරගන්නෙ මොකටද? මෙසේ ඉවසීමේදී ඔබේ පැරණි සංඛාර ඉවත් වෙනවා. මේ ආකාරයට මෙහිදී කන්ති පාරමිතාව දියුණු කර ගැනීමට ඔබ ඉගෙන ගන්නවා. කන්ති, ඉවසීම, ඉවසීම, ඉවසීම පුහුණු කරනවා. ඊළඟට සච්ච පාරමිතාව. වාචසික මට්ටමේ සත්‍යය හොඳ පාරමිතාවක්. නමුත් වඩා ගැඹුරින් සියුම් මට්ටමින් ධර්ම මාර්ගයේ තබනු ලබන සෑම පියවරක්ම සත්‍යයේ සමග විය යුතුයි. ඒ සත්‍යය ඔබ විසින්ම අත්දකිනු ලබන සත්‍ය විය යුතුයි. ගෞතම බුදුරජාණන් වහන්සේ හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ ඔබේ ගුරුතුමා විසින් හෝ සත්‍ය අත්විඳි පමණකින් ඔබට ඒ පාරමිතාවක් වෙන්නේ නැහැ. මොහොතින් මොහොත ඔබේම අත්දැකීම් තුළින් අත්විඳින සත්‍ය මගින් අවසාන ඉලක්කය වන පරම සත්‍ය කරා ඔබව රැගෙන යනවා. එමගින් වඩන සත්‍ය තම සත්‍ය පාරමිතාවට එකතු වී අනුක්‍රමයෙන් ශක්තිමත් බවට පත්වෙනවා. ඊළඟට අධිෂ්ඨාන පාරමිතාව. දැඩි අධිෂ්ඨානය. කෙනෙක් මෙවැනි පාඨමාලාවකට ඇවිත් පළමුවෙන්ම කරන්නේ මේ ආකාරයේ දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගැනීමයි. මම දින 10ක්ම මෙහි රැඳී සිටිනවාමයි. ඕන දෙයක් උනාවේ මම දෙවැනි දවසේ පලා යන්නේ නැහැ. 6 දවසේ පලා යන්නෙත් නැහැ. කිසිම දවසක මම පලා යන්නේ නැහැ. දවස් 10ම මම මෙහි ඉන්නවා. කරන්න යන්නේ කුමන ආකාරයේ කාර්යයක් වුණත් මම ඒක පිළිගන්නවා. කෙනෙක් තවත් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා, මම සියලුම නීති රීති, විනය, කාලසටහන, ඒ අයුරම පිළිපදිනවා. මේ අධිෂ්ඨානයන් අධිෂ්ඨාන පාරමිතාවට එකතු වෙනවා. තවත් අධිෂ්ඨානයක් විපස්සනාව ලැබීමෙන් පසුව ඔබ ඇති කරගන්නවා. දවසට 3 වරක් ඔබ සමූහ භාවනා පැයට ඉඳගන්නවා. ඔබ කකුල් දිගාරින්නේ නැහැ, අත් දිගාරින්නේ නැහැ, ඇස් අරින්නේ නැහැ. දැඩි වේදනාවක් දැනුණත් අධිෂ්ඨානය සම්පූර්ණ කරනවා. මේක ඉතා වටිනා පාරමිතාවක්. ඉදිරියට භාවනාව කරගෙන යාමේදී එය බොහෝ වැදගත් වෙනවා. මතක තබා ගන්න, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බෝධිය ලැබීම සඳහා ඒ රාත්‍රියේ බෝගස යට වාඩි වුණේ දැඩි අධිෂ්ඨානයක් කරමිනුයි. මම මගේ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ. ඊය පැයකට දෙකකට පමණක් නෙවෙයි, පූර්ණ විමුක්තියට පත්වන තෙක් මගේ ඉරියව්ව මම වෙනස් කරන්නේ නැහැ. මේ සඳහා කොපමණ කාලයක් ගත වුණත් කමක් නැහැ. මගේ ශරීරයේ ඇට සියල්ල විසිරී ගියත් කමක් නැහැ. මම ඉරියව්ව මාරු කරන්නේ නැහැ. අධිෂ්ඨාන භාවනා පැයට ඇවිත් ඔබ වාඩි වෙනවා. විනාඩි 10කට පමණ පසු වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. එවිට ඔබ ඔබටම මෙහෙම කියා ගන්නවා, අනේ බෑ බෑ බෑ, මම පස්සේ ඇවිත් අධිෂ්ඨානයෙන් භාවනා කරනවා, පස්සේ ඇවිත් එහෙම කරනවා කියලා ඉරියව්ව මාරු කරනවා. මෙයින් යහපතක් සිදුවෙන්නේ නැහැ. සමහර විට තව ජීවිත බොහෝ ගණනාවක් ඔබට මේ අධිෂ්ඨාන පාරමිතාව පිරීමට සිදුවේවි. අධිෂ්ඨානය, අධිෂ්ඨානය. එවිට ඔබට කාලය පැමිණි විට ඔබටත් දැඩි අධිෂ්ඨානයෙන් වාඩි වී සාර්ථකව දුකෙන් මිදිය හැකි වෙයි. ඒ නිසා මේ පාරමිතාව ඉතා වැදගත්, ඉතා වැදගත්. තවත් පාරමිතාවක් මෙත්තා පාරමිතාව. හෙට ඔබ මේ භාවනා ක්‍රමය ඉගෙන ගන්නවා. සියලුම සත්වයින්ට මෛත්‍රියේ කරුණාව පැතිරවීමට ළමා කාලයේ සිටම අපිට උගන්වලා තියෙනවා. ඔබේ අසල්වැසියාට මෛත්‍රී කරන්න, ඔබේ අසල්වැසියාට මෛත්‍රී කරන්න කියලා. සිතේ මතුපිටින් අපි කියනවා, ඔබ සුවපත් වේවා, මගේ අසල්වැසිය සුවපත් වේවා, සුවපත් වේවා කියලා. නමුත් මේ පුද්ගලයා කෙරෙහි අපතුල දැඩි ද්වේෂයක් පවතිනවා නම් යටි සිතින් අපි නොගඩවාම කියන්නේ, මගේ අසල්වැසිය, උඹට හොඳක් නම් වෙන්න එපා, උඹට හොඳක් නම් වෙන්න එපා, ඔබ ඒ තරම්ම දුෂ්ටයි, නරකයි කියලා. එවැනි මෙත් වැඩීමකින් පළක් නැහැ. එය පාරමිතාවක් බවට පත්වන්නේ නැහැ. ගැඹුරු අභ්‍යන්තරයේ ඇති ඔබේ යටිසිත, අවිඥානික සිත, ඔබේ මතුපිට මට්ටමේ පවත්නා සිතට වඩා ශක්තිමත්. සිතේ මතුපිට මට්ටමෙන් පමණක් මෛත්‍රිය පතුරවන්නේ නම් එයින් එතරම් පළක් නැහැ. එය ඔබේ පාරමිතාව බවට පත්වන්නේ නැහැ. මේ භාවනා ක්‍රමය දවස් 9ක් එක දිගට පුහුණු කිරීමෙන් ඔබ නොකඩවාම සිත පිරිසිදු කරමින් සිටිනවා. නොකඩවා මතුපිට සිත සහ යටිසිත අතර පවතින බාධකය හිඩැස බිඳ දමමින් ඉන්නවා. හෙට 10 වැනි දවසේ ඔබ මෛත්‍රී භාවනාව ඉගෙන ගන්නවා. සියලු සත්වයෝ සතුටු සිත ඇත්තෝ වෙත්වා. මා ලැබූ සතුට සැනසීම සියලු සත්වයෝද ලබා ගනිත්වා. ආදි වශයෙන් මෙත් වඩන විට ඔබ මෙත් වඩන්නේ සිතේ ගැඹුරු පත්ලෙම්මයි. එවිට අංශු මාත්‍රයකවත් අකුසල් සිතිවිලි ඇති කරගන්නේ නැහැ. මෙසේ වඩන මෛත්‍රිය ඔබේ මෛත්‍රී පාරමිතාවට එකතු වෙනවා. ඊළඟට උපේක්ෂා පාරමිතාව. මේදී ඔබ මුහුණ දෙන සියලුම අත්දැකීම් සමග උපේක්ෂා, උපේක්ෂාව, උපේක්ෂාව දිගින් දිගටම වඩනවා. ඔබ මුහුණ දෙන ප්‍රියජනක, අප්‍රියජනක හෝ මධ්‍යස්ථ කොමන හෝ ආකාරයේ අත්දැකීමක් වේවා, ඒ සමග ඔබ දිගින් දිගටම උපේක්ෂා සහගතව සිටීමට පුහුණු වෙනවා. මේ උපේක්ෂාව පුහුණු කිරීමට මහඟු අවස්ථාවක් ඔබට උදා වී තිබෙනවා. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ කරදර බාධක පැමිණි විට, අෂ්ට ලෝක ධර්මයන්ට මුහුණ දෙන විට ඔබ උපේක්ෂා සහගතව ඉඳීවි. නමුත් ඒ උපේක්ෂා සහගත බව පවතින්නේ සිතේ මතුපිට මට්ටමේ පමණයි. ඔබ සිතේ ගැඹුරින් යම් යම් දේවල් අත්දකිනවා. සිතේ ගැඹුරම මට්ටමින් සංවේදනාවන් අත්විඳිනවා. ඒ සංවේදනාවන්ට උපේක්ෂා සහගතව සිටීමට ඔබ පුහුණු කිරීමෙන් සිතේ ගැඹුරම මට්ටමින් උපේක්ෂා සහගතව සිටීමට ඔබ පුහුණු වෙනවා. උපේක්ෂා, උපේක්ෂා එවිට මේ වඩන උපේක්ෂාව ඔබේ පාරමිතාවක් බවට පත්වෙනවා. ඊළඟ පාරමිතාව දාන පාරමිතාව. මේ දන් දීමයි. ගිහියෙකුට අවසන් ඉලක්කය කරා ළඟා වීමට ඉතාම අපහසුයි. ඒ ඇයි? එක් ප්‍රධාන අපහසුවක් වන්නේ ගිහියෙක් ආහාර සඳහා පිඬු සිඟා යාම නොකළ යුතුවීමයි. භික්ෂුවක් භික්ෂුණියක් ආහාර සඳහා පිඬු සිඟා වැඩිය යුතුයි. නමුත් ගිහියෙක් ඉතා මහන්සියෙන් වැඩ කර මුදල් ඉපය යුතුයි. අවංකව සේවයකොට මුදල් උපයාගෙන තමනුත් තමාගෙන් යැපෙන අයත් පෝෂණය කළ යුතු අතර අන් අයටද ආධාර උපකාර කළ යුතුයි. මේ ගිහියෙකුගේ වගකීමක්. කෙනෙක් යම් වෘත්තියක යෙදෙමින් මුදල් වැඩිවැඩියෙන් උපයන විට මමත්වය පිම්බෙන්න පටන් ගන්නවා. එවිට ඔහු මෙහෙම හිතනවා, බලන්න මම හරි බුද්ධිමත් පුද්ගලයෙක්, හරි දක්ෂයි, මුදල් උපයන්න හපනෙක්, මගේ ජීවිතය සාර්ථක වී තිබෙන්නේ ඒ නිසායි. නමුත් අනික් අය සාර්ථක නැහැ. මම මේ තරම් මුදල් උපයනවා, බොහෝ මුදල් උපයනවා. මෙසේ උපයන මුදල් නිසාමත් කෙනෙක් දැඩි මමත්වයක් ගොඩනගා ගන්නවා. මමත්වය තිබෙන තාක්කල් අවසාන ඉලක්කය වන පූර්ණ විමුක්තිය ලබා ගැනීමෙන් ඔබ ඈත් වෙනවා. මේ මමත්වය දුරු කරගන්නේ කොහොමද? මුදල් ඉපය යුතුයි. නමුත් මුදල් ඉපයීමත් සමග මමත්වය වැඩෙන්න ඉඩ නොතැබිය යුතුයි. ඔබ උපයා ගන්නා කවර ආකාරයක ආදායමක් හෝ වේවා, එය ඔබගේ ප්‍රයෝජන සඳහා පමණක් නොවන බව තේරුම් ගන්නා ලෙස උතුම් පුද්ගලයන් සර්වඥන් වහන්සේලා උපදෙස් දුන්නේ මේ නිසයි. ඇත්තෙන්ම ඔබ උපයන්නේ ඔබේ ජීවිතයත් ඔබෙන් යැපෙන අයගේ ජීවිත පවත්වාගෙන යාමටයි. නමුත් ඔබ උපයන්නේ අන් අයත් උදෙසායි, අන් අයගේද යහපත සඳහායි. ඒ අනුව කෙනෙකුගේ ඉපයීමෙන් කොටසක් අන් අයටද බෙදී යා යුතුයි. එවිට මමත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එය කලින් තරම් බලවත් වෙන්නේ නැහැ. මේ මධ්‍යස්ථානවල භාවනා යෝගීන්ගේ නඩත්තුව සඳහා දාන පරිත්‍යාග බාරගන්නේ පාඨමාලාවක් සම්පූර්ණ කළ අයගෙන් පමණයි. මෙවැනි පාඨමාලාවකදී දවස් 10ක් තිස්සේ මමත්වය දියකර හරිමින් සිත පිරිසුදු කර ගැනීමට සියලු දෙනාම පුහුණු වෙනවා. ඉන්පසු දවස් 10 අවසානයේ ඒ අය මින් ඉදිරියට භාවනාවට එන අයගේ නඩත්තුව සඳහා පරිත්‍යාගයක් කිරීමට සුදුසුකම් ලබනවා. එහෙම කරන්නේ තමාට හැකි ප්‍රමාණයට අනුවයි. එය වැඩි වුණත් අඩු වුණත් කෙනෙක් ඒ පරිත්‍යාගය කරන්නේ කිසිවක් බලාපොරොත්තුවෙන් තොරව පිරිසිදු සිතකින්. යම් කිසිවක් බලාපොරොත්තුවෙන් දුන්නොත් ඒ දාණය අපිරිසිදු එකක් බවට පත්වෙනවා. කිසිවක් බලාපොරොත්තුවෙන් ඔබ ආදරය කරන්නේ නම් එය අපවිත්‍රයි. ඔබ අන් අයට සලසන සේවයට යමක් බලාපොරොත්තු වෙනවා නම් එයත් අපිරිසිදුයි. එලෙසම ඔබ දෙන දානයත් කිසිවක් බලාපොරොත්තුවකින් දෙනවා නම් එය අපිරිසිදු වෙනවා. එයින් ප්‍රතිඵල හීන කරගන්නවා. මම බොහෝ දාන දීලා තියෙනවා. ඒ නිසා මා සඳහාම විශේෂිත වූ බංගලාවක් මට සාදා දිය යුතුයි. මම එන සෑම විටම සියලුම සැප පහසුකම් ඇතුව මට එහි නැවතීමට එය තිබිය යුතුයි. මම එහි නොසිටින විට අන් අය එය පාවිච්චි කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම එන විට එයි නැවතීමට මට අවශ්‍යයි. සෑම විටම මාව පළමුවෙන්ම ඇතුළත් කරගත යුතුයි. මේ ආකාරයෙන් ඔබ සිතනවා නම් ඉන් හැඟෙන්නේ ඔබේ පරිත්‍යාගයේ වෙනුවෙන් යමක් ඔබ බලාපොරොත්තු වන බවයි. එසේ නැත්නම් මෙහෙම හිතන්න පුළුවනි, මම විශාල පරිත්‍යාගයක් කළා. ඒ නිසා මේ බංගලාවේ මේ ගොඩනැගිල්ලේ මගේ නම මෙසේ ලොකු අකුරින් සටහන් විය යුතුයි. මේ ගෝයන්කා විසින් පරිත්‍යාග කරන ලදී ශ්‍රේෂ්ඨ ගෝයන්කාගේ පරිත්‍යාගයක්. මේ ආකාරයේ සියලු මනස්ගාත ඇති වෙන්නේ කෙනෙක් ධර්මය යනු කුමක්දැයි නොදන්න නිසයි. මුළු ජීවිතය පුරාම කෙනෙක් කරමින් සිටියේ මේකයි. දවස් 9ක් 10ක් පුහුණු වෙමින් මමත්වය ක්‍රමයෙන් අඩු වී යන විට කෙනෙකුට මෙහෙම හිතෙනවා, යම් දෙයක් මම පරිත්‍යාග කරනවා නම් එය අන් අයගේ යහපත සඳහායි. මටත් මේ තරම් වටිනා ධර්මය ලැබුණේ මීට කලින් භාවනා කරපු අය පරිත්‍යාග කර තිබු නිසයි. ඒ අයුරින්ම මගේ මේ පරිත්‍යාගයෙන් තව තවත් ජනතාවට ධර්මයෙන් සෙත සැලසේවා. මෙසේ පිරිසුදු සිතින් කරන පරිත්‍යාග එනම් අන් අයට යහපත සැලසීම සඳහා අන් අයට දුකින් මිදීමට උපකාර කිරීමේ අරමුණින් දෙනු ලබන පරිත්‍යාග ඔබේ දාන පාරමිතාවට එකතු වෙනවා. එසේ නැතුව සිදුවන්නේ මමත්වයේ ගොඩනැගීමක් නම් එය පාරමිතාවක් වෙන්නේ නැහැ. ඔබ මෙවැනි පාඨමාලාවකට ආවිට මේ පාරමිතා 10ම වර්ධනය කර ගැනීමට අගනා අවස්ථාවක් උදා වෙනවා. ඔබ භාවනාවෙන් සිත පිරිසුදු කරගන්නවා, පාරමිතා 10ම වර්ධනය කරගන්නවා. මේ පාඨමාලාවල ධම්මසේවා සැපීමටද දස දිනක් භාවනා කළ අයට ඉඩ සැලසෙනවා. ධම්මසේවය සපයන අයටද මේ පාරමිතා 10ම ප්‍රගුණ කර ගැනීමට මෙහිදී හොඳ අවස්ථාවක් ලැබෙනවා. එමගින් තමනුත් පාරමිතා 10ම වර්ධනය කර ගන්නා බව ඔවුන් වටහා ගන්නවා. කුඩා හෝ ලොකු හෝ පාරමිතා නැමැති මේ බඳුන් 10 ටිකෙන් ටික කෙනෙක් පුරවා ගන්නවා. ක්‍රමානුකූලව පාරමිතා 10ම වර්ධනය කර ගන්නවා. කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ අපේක්ෂා කරන්නේ නම් මේ භාජන ඉතා විශාලයි. ඒවා පුරවන්න ඉතාමත් දීර්ඝ කාලයක් ගත වෙනවා. කුඩා ප්‍රමාණයේ බඳුන් 10ක් පුරවාගෙන වුණත් පූර්ණ විමුක්ත තත්ත්වය ලබා ගන්න පුළුවන්. කෙසේ හෝ වේවා බඳුන් 10ම පිරවිය යුතුයි. පාරමිතා 10ම සම්පූර්ණ කළ යුතුයි. මෙවැනි පාඨමාලාවකට ආ විට මේ සඳහා ඔබට අනර්ග අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න, නැවත පාඨමාලාවකට එන විට මේ කරුණ හිතේ තබා ගන්න. මම පාඨමාලාවට එන්නේ ආගමික චාරිත්‍ර ඉටු කිරීමක් හෝ පුද පූජා පැවැත්වීමක් වශයෙන් නෙවෙයි. මම එන්නේ මගේ පාරමිතා සම්පූර්ණ කර ගැනීමටයි, මගේ සිත පිරිසුදු කර ගැනීමටයි, එමගින් මගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කර ගැනීමටයි, වඩා හොඳ යහපත් වෙනසක් ඇති කර ගැනීමටයි යනුවෙන් සිතේ තබාගෙන ඇවිත් භාවනා ක්‍රමය හොඳින් වටහාගෙන නිවැරදිව භාවනාව යෙදෙන්න. ඔබේ එදිනෙදා ජීවිතයට නොකඩවාම ධර්මී යොදා ගන්න. මේ පාරමිතා 10ම ඔබේ එදිනෙදා ජීවිතයේදී උපකාරී වෙනවා. ඒවා උපකාරී වෙන්නේ අවසාන ඉලක්කය සපුරා ගැනීමට පමණක් නෙවෙයි, ඔබේ දෛනික ජීවිතයේ හැම වෙලාවෙම ඒවා ඔබට උපකාරී වෙනවා. ඕනෑම ගැටලුවක් පැනනගුණ විට නිතරම පාරමී 10ෙන් කවර හෝ පාරමිතාවක් ඔබට උපකාර කරන බව දැනගන්න ලැබේවි. මේවා සියල්ලම යහපත් ගුණාංග. මේ යහපත් ගුණාංග සියල්ලම පිරිසුදු සිතක තිබිය යුතුමයි. මේ භාවනා පුහුණුව තුළින් ඔබ මේ ගුණාංග 10ම ප්‍රගුණ කරගන්නවා. ඔබේ පාරමිතා 10ම ප්‍රගුණ වී අප්‍රමාදව ඒවා පරිපූර්ණත්වයට පත්වේවා. ඔබ සියලු දෙනාම අවසන් අරමුණ සාක්ෂාත් කරගනිත්වා. ඔබ සියලු දෙනාම විමුක්තිය සාක්ෂාත් කරගනිත්වා. සියලුම කෙලෙස් නැවති බන්ධන වලින් විලංගු වලින් මිදී ජීවිතයේ නියම සාමය, නියම සතුට, නියම සැනසීම ලබත්වා.
පවත් සව මංගලං පවත්